ता चक्वालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भावे तब्बञ्च भावितं पहा तब्बञ्च पहीनं सच्चिका तब्बञ्च सच्चिं करोति किमत्नि अपि मनुष्यत्वपटलाभ्यः प्रबला मे बुद्धोत्पादकालेकदि मनस मेहवला मनस यमुकल्ला मे अहन्नट कियवन्नट ऐन कियवन धर्मे आवर्जने करला हुंददे गनीमत भावताकिरीमत नरकदे बैरकिरीमत इवत्कल्ला अस्किरीमत मे मार्गय मार्गचर्याव प्रतिपूर्णे करगन्नट उपकारवन बुदुम ज्ञानन वांसि देशना करपु उतुम धर्म एनिसा බුදුහාමුදුරුව දේශනා කරපු බුද්ධ දේශනාවේ එන භාවනා එහෙම නැත්නම් භාවේ තබ්බංච භාවිතං භාවිතාය බහුලීකතාය කියන මේ ආකාරයට නොයෙකුත් තැන්වල නොයෙකුත් සූත්‍ර ධර්මවල මේ භාවනාව එහෙම නැත්නම් මේ භාවිතය විග්‍රහ කරලා තියෙනවා ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු මේ භාවනාව අර උපනිෂද් ධර්මයේ ශිව ආගමේ වේදාගමේ එන ප්‍රාණයාම භාවනාවත් සමග කලවම් කරගෙන හරියන්නේ නැහැ මේක වෙන් කළා තේරුම් ගත යුතුයි අපි එදිනෙදා ජීවත් වෙනකොට දැන් මහා සතරාජපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බේ මේක විග්‍රහ කළා තියෙනවා ඕන කෙනෙකුට දීඝනිකායේ මහා සතරාජපට්ඨාන සූත්‍රයේ පබ්බ 21ක් තියෙනවා මේ පබ්බ 21ෙන් වැදගත්ම පබ්බය තමයි සම්පජඤ්ඤ පබ්බය ඒ වගේම සතර සම්මප්පාදාන කියන මේ සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සතර සම්මප්පදාන සම්පජඤ්ඤ සංපජඤ්ඤ සම්පදාන කියන්නේ මේ සං කියන්නේ රාගය ద్వේෂය මෝහය අපේ හිතට එන රාගය ద్వේෂය මෝහය ඒ හිතට එන මොහොතේ අවස්ථාවේදී ප්‍රහාණය කරලා හිත ඉවත් ඒ හිතෙන් ඒ කෙලෙස් ගති ඉවත් කරලා අස්කර දැමීම උදුරා ඉවත් කිරීම තමයි මේ සම්පජඤ්ඤ පබ්බෙන් එහෙම නැත්නම් මේ භාවනාවෙන් එහෙම නැත්නම් මේ භාවිතයෙන් යහපත් ආකාරයට නිවන් දකින්නට උපකාර වන ප්‍රතිපදාව මාර්ගචර්යාවෙන් කළ යුත්තේ ඒ නිසා බුදුහාමුදුරුව පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරන ආකාරයට මේ භාවනාව තදූපග විරිය වහට්ටේන කියන ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා ඒ වගේම අනතිවට්ටන අට්ටේන භාවනා කියලා විග්‍රහ කරලා තියෙනවා අනතිවට්ටන අට්ටේන භාවනා තදූපග විරිය වහට්ටේන භාවනා තමන්ගේ හිතට එන අනතිය එමනනම් මේ අපි දුගතියට පත්වෙන අපි සසර ගමනට බැඳෙන සංසාරයි කියන මේ දේවල් අපි ඉවත් කරන්න ඕන. මේ දේවල් තමා හිතට එන කෙලෙස්. ප්‍රිය දේට ඇලීම කියන රාගය, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය, ප්‍රිය අප්‍රිය අතර මැනීම මුලාව කියන මෝහය කියන වචන වලින් විග්‍රහ කරපු දේවල්. පෘථග්ජන පුද්ගලයේ මේ පැවැත්ම තුළ සංසාරයි කියලා ක්‍රියා කරන කෙනෙක්. සං කියන්නේ ප්‍රිය දෙයට ඇලීම, ඇහෙන් දකින ප්‍රිය රූප, කනෙන් දකින ආහන ප්‍රිය ශබ්ද, නාසයෙන් ගන්නා ප්‍රිය ගඳ සුන්ද, දිවෙන් ගන්නා ප්‍රිය රස, කයෙන් ගන්නා ප්‍රිය පහස, මනසට ලැබෙන ප්‍රිය ධර්ම. මේ ප්‍රිය ධර්ම, මිහිරි ධර්ම, මනාප ධර්ම, යහපත් ධර්ම කියලා ඒ පුද්ගලයා මනලා තීරණයක් කරලා ඒ දේවල් භාවිතයට ගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ ඒ පුද්ගලයාගේ කෙටි දැනුම අනුව, හැඳිමිටේ දැනුම අනුව මේ ප්‍රියයි කියන දේ, අප්‍රියයි කියන මැනීම දෙකම ඒ පුද්ගලයාගේ තියෙන දෘෂ්ටි අනුව, දැක්ම අනුව, ආකල්පය අනුව කරගත්ත දෙයක්. ඒක ප්‍රියයි කියලා ඒ පුද්ගලයා කොච්චර හිතුවත් ඒක හේතුඵල ධර්මයට අදාළව සමුදය බිහි වෙනවා නම්, සම්බන්ධතාවයක් උපදිනවා නම්, පැවැත්ම දිගටම පවත්වාගෙන යනවා නම්, රාගය, ද්වේෂය, මෝහය හිතේ උපත ලබනවා නම්, ඒක කොච්චර ප්‍රිය වුණත්, මනාප වුණත්, මිහිරි වුණත් දුක නිර්මාණය කරලා දෙනවා, දුක සකස් කරලා දෙනවා. පැවැත්ම දිගින් දිගටම යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කියන සත්වයෙන් ඒ දුක නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ භාවනාව කියන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු බුද්ධ භාවනාව එකක්. ඒ වගේම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් පැවැත්ම තුළ අදත් සම්මතයෙන් සම්ප්‍රදායානුකූලව බොහෝ රටවල් වලත් මේ හෙළබිමේත් භාවනා මධ්‍යස්ථානවල කරන ප්‍රාණයාම භාවනාවක් තියෙනවා. ඒක බුදුහාමුදුරුව දේශනා කරපු බුද්ධ භාවනාවට වඩා වෙනස්. බුද්ධ භාවනාව කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයේ භාවනාවක් නම් ඒක බුද්ධ භාවනාවක්. බුද්ධ බලය, බුද්ධ ශක්ති, බුද්ධ ඥාන, බුද්ධ ධර්මය මේ සියල්ලම තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි බව උදුරා දමන්නට උපකාර වන රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සහමුලින්ම ඉවත් කළා නැවත නූපදින ආකාරයට අනුපාද නිරෝධයෙන් ඉවත් කරන්නට පුළුවන් වන භාවනාව බුද්ධ භාවනාව. නමුත් මේ රාග, ද්වේෂ කියන කෙලෙස් ගති, කිලුටු ගති, වැරදි ගති, වැරදි බව තේරුම් අරගෙන ඒව තාවකාලිකව යටපත් කරන ක්‍රමයකුත් එදා සහ අද කාලය හැම කාලකටම පැවතුනා, පවතිනවා, ඉදිරියටත් පවතිනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් බොහෝ අය භාවනා කළා, ප්‍රාණයාම භාවනා ක්‍රම. මේ රාග, ද්වේෂ කියන කෙලෙස් ගති දෙක තාවකාලිකව යටපත් කරන ක්‍රමයක් එදා ප්‍රචලිතව තිබුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ බොහෝ විග්‍රහ කරපු බොහෝ ආගම්වල තිබුණා. අදත් තියෙනවා. අදත් රාගය, ද්වේෂය තාවකාලිකව යටපත් කරලා යම් සහනයක්, සුවයක්, ආමිෂ සුවයක් ලබන ක්‍රමයක් තියෙනවා නැත්තේ නැහැ. ඔය කියන භාවනා මධ්‍යස්ථානවල මෙහෙම එකක් තියෙනවා, ධ්‍යාන ලැබෙනවා. ඒවා ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් අභිඥාත් ලැබුවා. අදත් අභිඥා ලබන්නත් පුළුවන් යම් ආකාරයක හිත පිරිසිදු කරගෙන තාවකාලිකව මේ කෙලෙස් යටපත් කරන්නත් පුළුවන්. ඒක නෑ කියන්නේ නෑ. ඒවට කියනවා ධ්‍යාන කියලා. ධ්‍යාන කියන්නේ දවා හැරීම. දවා හැරීම මොකද්ද? తాවකාලිකව මේ හිතේ ඉපදින රාග ద్వේෂ කියන කෙලෙස් ගති දෙක. නමුත් පැහැදිලිව පිරිසිදුව මේ බුදුහාමුදුරුව දේශනා කරපු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන මේ උතුම් ධර්මයෙන් විග්‍රහ කළේ తాවකාලිකව කෙලෙස් යටපත් කරලා ලබන සුවයක් අභිඥා ධ්‍යාන පමණක්ම නෙමෙයි. ඊට එහා ගිය මේ රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් ගති තුනටම මුල් වූ මෝහය කියන මේ හිතේ උපදින මුවහවීම. මෝහය කියන්නේ මුවහවීම. එහෙම නැත්නම් වැහි පවතීම, මොට්ටවීම, මෝඩකම, මෝහය මේ ඔක්කොම මලකඩ කහලා මේක මුවහවිලා. මේ ඉන්ද්‍රිය ධර්ම අර පණ පොවලා පණ තියලා කැපෙන පිහියක් වගේ මේ කෙලෙස් බැමි කපන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මෝහය හිතක තියෙනකොට. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු උතුම් ධර්මය උපකාර වන්නේ මේ කෙලෙස් ගති තුනම රාගය, ద్వේෂය, මෝහය, එහෙම නැත්නම් රාග බව, ద్వේෂ බව, මෝහ බව සහ මුලින්ම කපලා, ක්‍රය කළා, සිඳලා, කන්දනය කළා අවසන් කිරීම සඳහා උපකාර වන මාර්ගයක්, ප්‍රතිපදාවක්. එහෙමත් නැත්නම් මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමත්, සමුග්ඝාත වශයෙන් හිතෙන් ඉවත් කිරීමත් කියන දෙකම පැහැදිලිව පිරිසිදුව පංච ප්‍රහාණ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළ තියෙනවා. පංච ප්‍රහාණයක් බුදුහාමුදුරුව දේශනා කළ තියෙනවා. තදංගම ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණය කිව්වේ නැවත කිසිම දවසක නූපදින ආකාරයෙන් මේ කෙලෙස් මුල් තුනම, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම, මුල් තුනම තමන්ගේ හිතෙන් සහ මුලින්ම උදුරාස් කළා ඉවත් කිරීම බුද්ධ භාවනාව. ඒ නිසා පින්වතුනි, යම්කිසි කෙනෙක් මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අහලා දැනගෙන තේරුම් අරගෙන භාවනා කරනවා නම් එතෙන්දී මේ කෙලෙස් මුල් සහ මුලින්ම උදුරලා දාලා නැවත කෙලෙස් මුල් නූපදින ආකාරයට තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕන, ප්‍රභාස්වර තත්වයට පත් කරගන්න ඕන. සෑම මිනිසෙකුගේම සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත තමන්ගේ හැසිරීම අනුව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සංසාරයි කියලා ක්‍රියාත්මක කිරීම නිසා, අනේක ජාති සංසාරං කියන තත්ත්වය නිසා හැම කෙනෙක්ම මේ සංසාරයි කියපු සිටිවිල්ල ආකල්පයේ දෘෂ්ටිය දැක්ම අනුව මේ ප්‍රභාස්වර වූ සිත අර අඳුරු කරගෙන තියෙනවා. ප්‍රභාස්වර කියන්නේ ප්‍රභා අස්වරයි. එහෙම නැත්නම් චර භවෙන් තොරයි. එහෙම නැත්නම් මේ කෙලෙස් දිගේ දුවන, එහෙම නැත්නම් මේක සැප හඹාගෙන යන තත්වයෙන් තොරයි. නමුත් අපි මේ අඳුරක් තියෙන නිසායි, මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තියෙන නිසායි පුද්ගලයා මේ කෙලෙස් වටිනවා, සාරයි, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා తాවකාලිකව යම් සුවයක් ලබන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ භාවනා කරනවා කියන එක තමන්ගේ හිතේ යම් අවස්ථාවක දවස තුල පැය 24 නිදාගන්නා අවස්ථාව හැර, දැඩි නින්දට යන අවස්ථාව හැර, අනික් හැම අවස්ථාවකම ඉරියාපත හතරෙදිම ගච්ඡන්නෝවා, ටිතෝවා, සයනෝවා, නිසින්නෝවා, ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, හාන්සියලා ඉන්න, ඒ වගේම සක්මන් කරන මේ හැම අවස්ථාවකම තමන්ගේ හිතට ඇහැට කන්නට නාසයට දිවට කයට මනට කියන හයටම යම් යම් අරමුණු එනවා. ඒ අරමුණු රූපාරම්මණය ඇහැට ලැබෙනවා, ශබ්දාරම්මණය කනට ලැබෙනවා, ගන්ධාරම්මණය නාසයට ලැබෙනවා, රසාරම්මණය දිවට ලැබෙනවා, පොට්ටබ්බාරම්මණය කයට ලැබෙනවා, ධම්මාරම්මණය මනසට ලැබෙනවා. මේ අරමුණු හයට වඩා වෙන කිසිම දෙයක්, කිසිම අරමුණක් කිසිම මිනිහෙකුට, සත්වයෙකුට, භූතයෙකුට, පෙරේතයෙකුට, දෙවියෙකුට ලැබෙන්න බෑ, ලැබෙන්නේ නෑ. එහෙමනම් තමන්ගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට ලැබෙන අරමුණු තමා තමන්ව දුකටපත් කරන්නේ. මේ සසර ගමනට බැඳ තබන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් කරන්නේ. එහෙමනම් මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපලා සිඳලා අවසන් කරලා නිබ්බාන තත්වයට, නිබ්බිදා තත්වයට පත්වෙන්නට පුළුවන් වෙන්නේ මේ තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන මේ ඉන්ද්‍රියන් හයට අරමුණු වන සියලුම අරමුණු පිළිබඳව බොහොම අවධානයෙන් යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න ඕන. එහෙමනම් පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සතෝව අස්ස සති, සතෝව පස්ස සති. අස්ස සති කිව්වේ ආශ්‍රය කළ යුතු දේ හේතුඵල ධර්මයට බහාගල්පා බලා තේරුම් ගන්න ඕන. පස්ස සති කියන්නේ ප්‍රහාණය කළ යුතු දේ හේතුඵල ධර්මයට බහාගල්පා බලා විනයට සසඳා බලා ප්‍රහාණය කරන්න ඕන. එතකොට මේ ආනපාන අස්වපස්ස කිව්වේ මෙන්න මේ තමන්ගේ ප්‍රතිමුඛයට පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. ඒ ප්‍රතිමුඛ පරිමුඛං කිව්වේ ප්‍රතිමුඛයට, එහෙම නැත්නම් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට කියන හයටම අරමුණු වන අරමුණු හය පිළිබඳව හේතුඵල ධර්මයට අනුව සලකා බලා ගලපා බලා ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත්, බැහැර කළ යුතු දේ බැහැර කිරීමත් භාවනාව. භාවිතබ්බංච භාවිතං, පහතබ්බංච පහියං. ඉතින් ඒක නිසා මේක වෙලාවක්, අවස්ථාවක්, ඉරියාපතයක් නැහැ. දැන් තමන් උදේ මේ නැගිට ගමන් සමහර විටක විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරනවා, ඒක හොඳයි, ඒක වරදක් නැහැ. ඒක පුහුණුවක්, පුරුද්දක් හැටියට මේ විශ්වයට මෛත්‍රී, මෙත්තානුසතිය පැතිරවීම, මෙත්සිත පැතිරවීම, සත්‍ය ක්‍රියාබලයක් පැතිරවීම හොඳයි, යහපත්. ඒක කිසිම වරදක් නැහැ, ඒක උපකාර වෙනවා නිවනට. නමුත් ඒ මෛත්‍රී භාවනාව කරලා ඉවර වෙලා තමන්ගේ ලයිනික රාජකාරියන් යම් යම් දේවල් කරනකොට, ගීයක් හැටියට හෝ, පැවිද්දෙක් හැටියට හෝ, ආරණ්‍යවාසී කෙනෙක් හැටියට හෝ, කන්න ඕන, බොන්න ඕන, නාන්න ඕන, යන්න ඕන, නොයෙකුත් දේවල් කරන්න ඕන. ඒ කරන හැම අවස්ථාවකම තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන පාවිච්චි කරනවා, භාවිතා කරනවා. මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන අරමුණු පිළිබඳව බොහොම ආවර්ජනය කරන්න ඕන, අවධානයෙන් සිටින්න ඕන. ඒ අවධානයෙන් සිටීම සඳහා තමා මේ උතුම් බුද්ධ ධර්මය තේරුම් ගත යුත්තේ. ඒ නිසා ඒ හැම අවස්ථාවකම සතියෙහි පිහිටා කටයුතු කරනවා කියන්නේ සිහිය කියන තත්ත්වයට වඩා වෙනස් පදයක්, වචනයක්, අර්ථයක්, ධර්මයක්. සතිය කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම සහ විනයට සසඳා ක්‍රියා කිරීම. සිහියෙන් කටයුතු කරනවා කියන්නේ ඒක ප්‍රිය අප්‍රිය බව අනුව, එහෙම නැත්නම් ඒක තියෙන ලාභ අලාභ අනුව, හොඳ නරක අනුව, යස අයස අනුව ක්‍රියා කිරීම. ඒක ඒ ඒ පුද්ගලයාට සීමා වූ, ඒ ඒ පුද්ගලයාගේ වෙනස්කම් තියෙනවා ප්‍රිය අප්‍රිය භවේ, ලාභ අලාභේ දකින අනුව. ඒ නිසා මේ පුද්ගලයාගේ දැනුම අනුව, දැක්ම අනුව මේ හේතුඵල ධර්මයට බහාගල්පා බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සිහියෙන් කටයුතු කරනකොට සියෙන් කටයුතු කරන පුද්ගලයා අතින් බොහෝ වැරදි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සතියෙන් කටයුතු කරන පුද්ගලයෙක් හේතුඵල ධර්මයට බහා ගලපා බලා ක්‍රියා කිරීමේදී කිසි කෙනෙක් අතින් මේ හේතුවත් ඵලයක් දෙකම දකිනවා නම් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපි බලමු මේ ලෝකෙ හිටිය මහා විද්‍යාඥයෙක් උගතෙක් ඒ කාලේ හිටිය පිළිගත් බලවතෙක් තමා මේ පරමාණු බෝම්බය හැදුවේ. ඒ පුද්ගලයා හොඳම සිහියෙන් කටයුතු කරලා මේ ලෝක යුද්ධේ ඒ පරමාණු බෝම්බය හදලා ඒ තමන්ගේ විරුද්ධකාරයන්ව විනාශ කරන්න නටන්න මේ පරමාණු බෝම්බය පාවිච්චි කළා. ඒක හොඳ සිහියෙන් කළේ, කිසිම අසීයකින් කළා නෙමේ. ඒ විද්‍යාඥයා හොඳ නුවණක් තියෙන, ඥානයක් තියෙන, ලෞකික වශයෙන් නුවණක් තියෙන පුද්ගලයෙක්. ඒ විරුද්ධකාරයෝ සතුරන් විනාශ කරන්නට මේ පරමාණු බෝම්බය හැදුවා. ඒක සිහිය, ඒක සතිය එහෙම නෙමේ. සතිය තිබුණා නම් ඔය කියන විද්‍යාඥයාට මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුව කිව්ව සතියෙහි පීඨා කටයුතු කරා නම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ අසසති සතෝ පස්සසති කියන එක දැනගෙන ක්‍රියා කළා නම් ඒ පුද්ගලයා මේ තමන් ඒ වෙලාවේ කරපු මේ ක්‍රියාව, මේ පරමාණු බෝම්බේ හැදීම පිළිබඳව හේතුඵල ධර්මයට බහා ගලපා බැලිය යුතුයි. එහෙමනම් මේ පරමාණු බෝම්බය හැදීම නිසා මේ ජීවීන් මිනිස්සුයෝ අපිට පෙනෙන නොපෙනෙන බොහෝ අය මරණයටපත් වුණා, විනාශ වුණා, මිනිස්සු ප්‍රාණඝාත සිද්ධ වුණා. ඒ වගේම ඒ පුද්ගලයා මේ නිෂ්පාදනය කරපු මේ පරමාණු බෝම්බය තව අවුරුදු සිය ගණනක් අලුතෙන් කවුරු කවුරු හරි ඒ තාක්ෂණය අරගෙන නිපදෙව්වා නම් ඒ නිපදෙව්වේ තමන්ගේ මේ තාක්ෂණය නිසා ඒ පුද්ගලයාට ඒ පරමාණු බෝම්බයෙන් ඉදිරියට අවුරුදු ඒ පුද්ගලයා මැරිලා ගියත් ඒ බෝම්බය නිසා ඉදිරියට මැරෙන ප්‍රාණඝාතයන් වෙන සියලුම දේවල් වලින් ඒ පුද්ගලයාට පාපයක් කොටසක් ගෙලවරක් අයිති වෙනවා. මේක තේරුම් ගැනීම, මේක දැකීම, මේක මේ හේතුව සහ ඵලය පිළිබඳව ආවර්ජනය කිරීම තමා සතියෙහි පිහිටා කටයුතු කිරීම කියන්නේ. ඒ නිසා තමන් යමක් කරන්නට, කියන්නට, හිතන්නට පෙර මේකේ ඵල විපාක ආදීනව ආනිසංස පටිච්ච සමුප්පාද ධර්මයට අදාළව ආවර්ජනය කරන්න ඕන, සලකා බලන්න ඕන. ඒක බොහොම පහසු කාර්යයක් පුද්ගලයා තේරුම් ගත්තට පස්සේ, ධර්මය අවබෝධ කරගත්තට පස්සේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාවනාව, ධර්ම මාර්ගය, මාර්ග චර්යාව හරියට ක්‍රියාත්මක කරන්නට නම් තමන්ගේ හිතට අරමුණු වන ඒ අරමුණු හය පිළිබඳව හරියටියට තේරුම් අරගෙන පැහැදිලිව පිරිසිදුව මේක ආශ්‍රය කළ යුතු අරමුණක්ද, බැහැර කළ යුතු අරමුණක්ද, භාවේතබ්බංච භාවිතන්ද, පහතබ්බංච පහියන්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒකට භාවේතබ්බංච භාවිතන් තමා ආන, පහතබ්බංච පහියන් තමා පාන. ආන කිව්වේ අස්ස, ආශ්‍රය කළ යුතු දේ. පාන කිව්වේ පස්ස, ප්‍රහාණය කළ යුතු දේ, බැහැර කළ යුතු දේ. ආන කියන්නේ ආනයන, ඉම්පෝර්ට්ස්. පාන කිව්වේ ආපාන, අපනයන, එක්ස්පෝර්ට්. දැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තමා ලෝකය, මේ තුන් ලෝකයම. ඒ නිසා අපි මේ ශරීර කූඩුව, බඹයක් පමණ වූ ශරීර කූඩුව, ගත සිට නාම රූප කොටස් දෙකම කිලුටු කරගන්නේ ඔය වැරදි දේවල් ඇතුළට අරගෙන ආනයනය කළා, ආන කරලා. ඒ වගේම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව පිරිසිදු කරගන්න නම් අපි ඒ වැරදි දේ ප්‍රහාණය කරන්න ඕන, පාන, අපනයනය කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඒ නිසා හරිදේ ආනයනය කිරීමෙනුත්, වැරදි දේ අපනයනය කිරීමෙනුත් ආනපාන කිරීමෙන් අස්සපස්ස කිරීමෙන් භාවය තබ්බංච භාවිතම් පහා තබ්බංච පහියම් කිරීමෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ පවතින ඒ චිත්ත සන්තානය එමනන්න මනුමය කය පිරිසිදු වෙනවා. දෙකෙන්ම පිරිසිදු වෙනවා. මේක හුස්මරැල්ල හුළං රැල්ලට බල බල හුළං ඇද ඇද හුළං පිට කරගෙන හිටියට ඔය කියන කෙලෙස් ගති, ඔය කියන කිලුටු ගති, ඔය ආනයනය කළ යුතු සහ අපනයනය කළ යුතු ගති දෙක තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් මේ ප්‍රාණයාම භාවනාව උපනිෂද් ධර්මයේ වේදාගමේ ශිවාගමේ තිබුණා. ඒ කාලෙත් මේ වචන පාවිච්චි කළා. ආනයන අපනයන ඒ වගේම ආනපාන අස්සපස්ස සේවිතබ්බා සේවිතබ්බා මේ වගේ වචන පාවිච්චි කළා. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලුටු වෙන්නෙම ඔය කියන දොරවල් හයෙන් ඇහැ කන නාසය දිවකය මන කියන බාහිර වශයෙන් ගන්න පංච පස් දොරකුත් අධ්‍යාත්මික වශයෙන් ගන්න එක දොරකුත් තියෙනවා. ඒ නිසා මේ දොරවල් හය ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ වෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන්ගේ දොර වැහීම සහ ඇරීම අපි හරියට තේරුම් අරගෙන වැහිය යුතු වෙලාවට වහන්නත් ඇරිය යුතු වෙලාවට අරින්නත් ඕන. වැසිය යුත්තේ කුණු කෙලෙස් කිලුටු අහග යන කුණු ගොඩවල්. ඒ කියන්නේ රාගය ద్వේෂය මෝහය හිතේ ඇතුළට එනවා නම් මේ බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුළට මේ චිත්ත සන්තානයට ඇතුල් වෙන්න එනවා නම් ඔය කියන ගති අලුතෙන් ඒ අවස්ථාවේ අපි ඒවා ප්‍රහාණය කළා. ඒවා ඇතුළට නොගන්න දොරවල් වහන්න ඕන. ඒ වගේම යහපත්දේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වීතරාගී වීතදේශී වීතමෝහි අලෝභ අද්වේෂ අමෝහ මේ වගේ යහපත්දේ අපි ඇතුළට ගන්න ඕන. ඒ ඇතුළට ගැනීමත් සමග ඒතන් සන්තං ඒතම් පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ භාවනාව කියන්නේ අපි ඔය වායෝ කසිනය හෝ එහෙම නැත්නම් වෙනත් ආකාර වූ දස කසින තව අර විසුද්ධි මාර්ගයේ තියෙන සම 40 භාවනා වලින් දස අනුස්සති අර අනික් 30ම උපනිෂද් ධර්මයේ වේදාගමේ විග්‍රහ කරපු පස්සේ මහා සාංගිකයන් විසින් මහායාන ආගමට වැද්දගත්ත වැරදි බුද්ධ දේශනාවට නොගැලපෙන ප්‍රාණයාම භාවනා ක්‍රම. එනිසා ඔය හුස්ම ඉහළ පහළ දැමීමෙන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ පවතින ඔය කෙලෙස් ගති, රාග ගතිය, ද්වේෂ ගතිය තාවකාලිකව යටපත් කරන්න පුළුවන්. මම ඒක පැහැදිලිව කියනවා. හැබැයි ඔය කෙලෙස් ගති දෙකට අමතරව තියෙන මෝහය කියන මේ බලවත් කෙලෙස් මුල සාමුලින්ම උදුරලා දාලා රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන තත්ත්වයට පත් කරන්නට ඔය කියන ප්‍රාණයාම භාවනාව, ඔය කියන දස මේ කසින භාවනාවන් පස්සේ ප්‍රචලිත වෙච්ච මේ භාවනාවන් විසුද්ධි මාර්ගයේන ඔය සමසත්වලිස් භාවනාවන් අතුරෙන් ඒ සම්ප්‍රදායික සම්මයානුකූල භාවනා ටිය ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනුස්සති අනුපස්සනා භාවනාව. ඒ නිසා බුද්ධ දේශනාවේ හැම තැනකම මේ අනුස්සති භාවනා විග්‍රහ කරලා තියෙනවා. දස අනුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, සීලානුස්සති, ඒ වගේම කායගත සති, පතර සතිපට්ඨාන මේ ආදී වශයෙන් අනුස්සති 10ක් තියෙනවා. ඒ අනුස්සති අනුසය න අනුසේති කරන්නට උපකාර වෙන දේවල්. ඒ අනුස්සති අතරිනුත් අවසාන වශයෙන් බුදුහාමුදුරුව චතුරා රක්කා කියලා අනුස්සති හතරක් නිර්දේශ කළ තියෙනවා. මේ චතුරා රක්කා මේක පිරිත් පොතෙත් තියෙනවා, චතුරා රක්කා භාවනා කියලා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, මේ හතර සමා බුදුහාමුදුරුව නිර්දේශ කරලා තියෙන්නේ, අනුදැන වදාළලා තියෙන්නේ. මේක පූර්වකෘත්‍ය හැටියට අද බොහෝ අය ප්‍රායෝගික වශයෙන් භාවිතා කරනවා. නමුත් මේකේ පූර්වකෘත්‍ය කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වන පූර්වකෘත්‍යයි මේ අනුස්සති හතර, චතුරා රක්කා. ඒ නිසා පින්වතුනි, සෑම කෙනෙක්ම මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ මාර්ග ප්‍රතිපදාව භාවනාව අනුගමනය කරනවා නම් තමන්ගේ හිතට අරමුණු වන සියලුම අරමුණු හොඳට සලකා බලලා ආවර්ජනය කරලා ඒකෙන් මේ සං කියන කොටස, රාගය, ද්වේෂය, මෝහය තියෙනවා නම්, උපදිනවා නම්, නිර්මාණය වෙනවා නම්, සකස් වෙනවා නම්, ඒ රාගගතිය, ද්වේෂගතිය, මෝහගතිය හිතෙන් ඉවත් කරන්නට, අස් කරන්නට, උදුරා දමන්නට උපකාර වන්නා වූ මේ අනුස්සති භාවනාවක් කරන්න ඕන. එතෙන්දී ඉරියව්වක්, වෙලාවක්, කාලයක්, තැනක්, අවස්ථාවක් නැහැ. තමන් කෑම කනකොට, නානකොට, යනකොට, එනකොට, සක්මන් කරනකොට, නිදාගෙන ඉන්නකොට, ආන්තිලා ඉන්නකොට, මේ හැම අවස්ථාවකදීම තමන්ගේ හිතට තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන දෙයක් හිතට ආවනම් ඒ අවස්ථාවේ අපි මේ අනුස්සති හතරම තෝරගෙන භාවනා කළ යුතුයි. ඒ නිසා මේ තරහක්, වෛරයක් ආවනම් ඒ අවස්ථාවේ කොයි විරියාපතේක හිටියත් කච්චන්නෝවා, ටිතෝවා, සයනෝවා, නිසින්නෝවා, වෙන මොනක මොන වැඩක වෙදිලා හිටියත් අපි ඒ අවස්ථාවේ ඒ හිතට ආව තරහ ඉවත් කරන්නට, ඒකෙන් මිදී නිදහස් වෙන්නට, මුලින්ම සමතේටපත් කරගන්නට මෙත්තානුස්සතිය භාවිතා කළ යුතුයි. එතනින් නවත්තලා හරියන්නේ නැහැ. ඒ මෙත්තානුස්සතිය වැඩලා මේ තමන්ගේ හිතේ ගැඹුරටම මුල් බැහැගෙන, මුල් ඇදගෙන, ඇඩික්ටඩ් වෙලා, ඇබ්බැහි වෙලා තිබුණු මේ තරහ ගතිය නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා තියෙන බව තේරුම් ගන්න ඕන. එතකොට ඒක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ තරහ තමන්ගේ හිත තුළයි තිබුණේ, පවතින්නේ, ක්‍රියාත්මක වෙන්නේ, ඒකයි තමන්ට තරහ ගියේ. මේ තරහ තමන්ට දුක දුන්නේ, යද නිච්චන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං, තමන් අනාත වෙන්නේ මේ තරහ ගතිය තමන් ගාව තියෙන නිසායි. ඒ නිසා මෙත්තානුස්සතිය වඩලා ඊට පස්සේ මරණානුස්සතිය වඩලා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එකෙන් මේ බුද්ධ දේශනාවේ විග්‍රහ කරපු මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ 21 වරක් පබ්බ 21ෙදිම මේකයි හරය හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, අපි ප්‍රායෝගිකව මොන ක්‍රියාව කළත්, මොන වැඩේ කළත් එදිනෙදායේ රාජකාරිය අත්තර දාලා හරියන්නේ නැහැ. අනේක මොනේක අනේක නානේක මේ වගේ දේවල් කරන්න ඕනේ. පැවිද්දෙක් වුණත්, ගීයෙක් වුණත්, පිරිමියෙක් වුණත්, ගැහැණි කෙනෙක් වුණත්, කුඩා වුණත්, ලොකු වුණත්, වයසට ගියත්. ඒ නිසා අපි ඒවා කරන ගමන්ම මේ දෛනික ජීවිතයේ රාජකාරී ඒවා කරන ගමන්ම අපේ හිතට එන රාගය, ද්වේෂය, මෝහය තෝරගෙන ඒ ගති සිටිවිලි අපි මෙත්තානුස්සතියෙන්, අසුභානුස්සතියෙන්, මරණානුස්සතියෙන්, බුද්ධානුස්සතියෙන් උදුරලා ඉවත් කළා අස් කරන්න ඕන. උදුරා ඉවත් කර අස්කිරීම කරන්නට තමා මේ අනුස්සති භාවනාව බුදුහාමුදුරුව අනුදැන වදාල්ලා තියෙන චතුරාරක්කා හැටියට. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ භාවනාව කියන්නේ අපි එදිනෙදා භාවිතයට ගත යුතු භාවිතාය බහුලීකතාය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය සුතුමාරද්දාය පරිචිතාය කියලා මේක විග්‍රහ කරලා තියෙනවා. පරිචිතාය අපි මේක දිනපතා දෛනිකව හැම වෙලාවකම පරිහරණය කරන්න ඕන හිතෙන් තේරුම් අරගෙන. ඒ නිසා අපේ හිතට තරහක් වෛරයක් ක්‍රෝධයක් ආවනම් මේ තරහ වෛරය ක්‍රෝධය මුල් බැහැගෙන තියෙන්නේ තමන්ගේ හිතේ, වෙන කොහෙවත් තිබුණ දෙයක් නෙමෙයි. තමන්ම කැමැත්තෙන්ම හදාගත්ත වැරදි ගතියක්. මේ ගතිය තේරුම් ගන්න පුළුවන් තමන්ට, අයින් කරන්න පුළුවන් තමන්ට, මේ ගතියෙන් මිදි නිදහස් වෙන්න පුළුවන් තමන්ට. මේක නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන නිසා තමා තමන් ආමිස සුවයක් විඳින්නේ, සතුටක් විඳින්නේ. හිස් බව, හිතේ තියෙන හිස් බව, මමත්වය වඩාගන්නේ, අස්මිමානය අත්ත බව උපදින්. ඒ නිසා පින්වතුනි මේ වැරදි ගති උදුරා ඉවත් කරන්නට අස් කරන්නට සමාපි භාවනා කළ යුත්තේ. ඒ නිසා එක් නිච්ච වෙලා තියෙන දේ අනිච්ච බව, දුක්ක බව, අනත්ත බව මෙනෙහි කළා ආදීනවානිසංස තේරුම් ගත්තට පස්සේ තමන්ට පුළුවන් නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙලා, විරාගා කියන තත්ත්වෙන් නිරෝධා කියන තත්ත්වයට පත් වෙලා, පටි නිසග්ග කරලා මේකෙන් සදහටම මිදී නිදහස් වෙලා අනිමිත්ත සම්මාපත්තියට, අපනිහිත සම්මාපත්තියට, ශුඤ්ඤත සම්මාපත්තියට පත් වෙලා මගඵල ලබන්නට, සිත විමුක්ති ඥාන දර්ශනයට පත් කරගන්නට මගඵල ලබන්නට. ඒ නිසා මේ බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය උපකාර වෙන්නේ මේ කියන කෙලෙස් ගති තුන, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය යම්කිසි අවස්ථාවක තමන්ගේ සිතේ අලුතෙන් උපදින්න එනවනම් ඒ අලුතෙන් උපදින අවස්ථාව දැනගෙන තෝරගෙන හොයාගෙන ඒ අලුතෙන් උපදින්නට එන වැරදි දේ ඒ මොහොත තුලම ඉවත් කළා, අස් කළා, උදුරලා, අයින් කරලා දාන්නටයි. නැතුව මේක පහ වුණොත් දැන් අර තරහ කියන එක ආපු වෙලාවේ තරහ බව දැනගත්තට මේක විනාඩි 5ක් 6ක් සංකාර කරලා ඒකෙන් යම් සුවයක් ලබාගෙන යකින් අර දත් මිටි කාලා හිතේ කිරණ ශක්තියක් මතු කරලා පැයකට දෙකකට පස්සේ මෛත්‍රී භාවනාවක් කළාට වැඩක් නැහැ. මේ තරහ තමන්ගේ හිතේ තිබුණු දෙයක්, ඇතුල් වෙලා තිබුණු දෙයක්, ඒ තරහ උපදුනේ තමන්ගේ හිතෙන්. ඒක මූලික යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් විතරයි ඒකෙන් අයින් වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ඒ තරහ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමේ, අධ්‍යාත්මික වශයෙන් තමා තුලින්ම මතුවූ දෙයක් බව තේරුම් අරගෙන ඒක අයින් කරන්න ඕන. ඒකේ වරද, ඒකේ ආදීන ආනිසංස, ඒ තරහෙන් ක්‍රියා කළොත් තමන්ටයි මේ සංසාර ගමනේ දුක් විඳින්න වෙන්නේ, අතරමං වෙන්න වෙන්නේ, මුලා වෙන්න වෙන්නේ, අපායට යන්න වෙන්නේ, අයහපත් ප්‍රතිඵල ප්‍රතිවිපාක ලබන්න වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගැනීම තමයි ආදීනව ආනිසංස විග්‍රහයේදී පෙන්වලා දුන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ භාවනා කරනවා කියන්නේ ගල් පිළිමයක් වගේ උලන් ඇද ඇද උලන් පිට කර කර, එහෙම නැත්නම් බඩ පුම්බලා පුම්බීම, යකිලීම, බැලීම හෝ වෙනත් වායෝ කසින, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වර්ණ කසිනයන් බැලීම භාවනාවක් තමයි. නමුත් බුදුහාමුදුරන්ගේ බුද්ධ භාවනාව නෙමෙයි. භව උදුරා දමන භාවනාව නම් බුද්ධ භාවනාව. භව කිව්වේ හිතට අරමුණු වන රාග භව, ද්වේෂ භව, මෝහ භව. කාගේ හිතටද? තමන්ගේ හිතට. anungge hitakata upata labana hitaka upata labana raga bhava dvesha bhava moha bhava tamanta udura danna ba buduhamudurwantwat beri una devadattage ara suprabuddha rajjuruwange tava buduhamudurwanta me buduhamudurwange dharmaye therun nogatta boho ayage buduhamuduru gawama indala inda inda eka wehera කියන தத்துவයටපත් වෙලත් අනේ දෙව්දත් නොදොටි මොක්පුර කිව්වේ ඒකත් මේ මොක්පුර කිව්වේ විමුක්තිය විමුක්තිය කියන්නේ ওই රාග භව ද්වේෂ භව මෝහ භව තමන්ගේ හිතේ උපදින භව වෙන කාගේවත් හිතේ උපදින රාගයක් ද්වේෂයක් මෝහයක් තවත් කෙනෙකුට උදුරා දමන්නට පුළුවන් ක්‍රමයක් ලෝකේ නැහැ නමුත් මේ රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නේ තමන්ගේ හිතේ බවත් ඒක උදුරා දමන්නට පුළුවන් තමන්ට පමණක් බවත් ඒක උදුරා දැමුවොත් නිදහසක් නිවනක් විමුක්තියක් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කියන තත්වයට පත් වෙන්නේ නිවෙන්නේ විමුක්තියට පත් වෙන්නේ තමන් බවත් තේරුම් ගත හැකියි ඒ වගේම මේ රාග බව ද්වේෂ බව මෝහ බව කියන කෙලෙස් ගති තමන්ගේ හිතේ උපදිනොත් ක්‍රියාත්මක වුණොත් නිර්මාණය වුණොත් ඒක නිසා දුක් විඳින්න වෙන්නේ අතරමං වෙන්නේ මම්මුලා වෙන්නේ තමන් බවත් තේරුම් ගත යුතුයි ඒ නිසා මේක හොඳට තේරුම් නොගත් කෙනෙකුට මේ බුද්ධ භාවනාව ප්‍රායෝගිකව නිවනට උපකාර වන ආකාරයට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ ඔය බුදුහාමුදුරුව දේශනා කරපු ත්‍රිපිටක ග්‍රන්ථවල හෝ වෙනත් පස්සේ කාලික අටුවා ග්‍රන්ථවල හෝ තියෙන නොයෙකුත් ගාථා ධර්ම අර වාක්‍ය ඛණ්ඩ ගායනා කළා සජ්ජායනා කළා පිරිත් හැටියට කියලා හෝ නොයෙකුත් ආකාරයට ගායනා කළාට තමන්ගේ හිතේ විසුද්ධියක් විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. ඒවා වචන පමණයි. ඒවා හරයක් අර්ථයක් ඇති දේවල් වුණාට ඒවා අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු ධර්මයෙන් අපිට කියා දුන්නු මාර්ග චර්යාව මාර්ග ප්‍රතිපදාව අපි හරියට අහගත්තේ නැත්නම් ඒක අපේ ජීවිතේට ඒ එදිනෙදා ක්‍රියාකාරීත්වයන්ට අනුගමනය කරන්න පුරුදුුනේ නැත්නම් අපිට එතෙන්දී නිවනක් විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබින්න. හැබැයි තාවකාලිකව යම් ආමිෂ සුවයක් ලබන්න පුළුවන් බ්‍රහ්ම සහභාගීත්වයට යන්න පුළුවන් දේවත්වයට පත් වෙන්න පුළුවන් රජ සැප සිටු සැප ලබ ලබ මේ සසර ගමනේ යන්න පුළුවන් බෝසත් පෙරුම් පුරපුර මතු බුදුවන්නට අර පෙරුම් පුරපුර ඉන්න පුළුවන් නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම එකක් නැහැ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අප්පමාදේන සම්පාදේ තබ්බං මේ සං පහදා ඉවත් කළ යුතුයි උපසම්පජ්ජ විහෙරති සම්පජ්ජ විහෙරති කියන්නේ රාගය ද්වේෂය මෝහය හිතෙන් අස් කළා ඉවත් කළා යලි රාග ද්වේෂ මෝහ නූපදින ආකාරයට අනුපාද වශයෙන් හිතෙන් අයින් කළා අස් කිරීම ඒ නිසා පින්වතුනි මේ භාවනාවිනුත් සීලේනුත් සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන සංවර සංසිඳීම සම්මා කියන ත්‍රි සික්ඛාවෙන්ම සික්ඛා කියන්නේ මේ යම් ආකාරයක ශික්ෂණය වීම හික්මීම සංවර වීම විහෙරති විහෙරස්මිති පච්චවේක්කති ආදී වශයෙන් වූ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන පියවර හත ඒ නිසා මේ පියවර හතම සම්පූර්ණ වීම අපි අපේ හිත තුළදී ඇති කරගත යුතු දේවල්. බාහිර ලෝකේ තියෙන දේවල් හෝ කරන්න ඕන දේවල් නෙමෙයි. වෙන කාටවත් තමන් වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ. කියලා දෙන්න විතරයි පුළුවන්, පැහැදිලි කරලා දෙන්න විතරයි පුළුවන්. මෙන්න මෙහෙම වුණොත් මෙහෙමයි, මෙන්න මෙහෙම වුණොත් මේක නොකළොත් මේ නිදහස් වෙනවා කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ භාවනාව කියන එක සීල සමාධි ප්‍රඥා කියන තුනත් ඇතුළුව තමන් විසින් දැනගෙන තේරුම් අරගෙන කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව තමන් තේරුම් අරගෙන දෛනිකව මොන ඉරියාපතේක ඉරියව්වක කටයුතු කළත් මොන රාජකාරියක් වැඩක් කළත් ඒ වැඩේ කරන අතරතුරදිම කළ යුතු දෙයක්. දැන් අපි සක්මන් භාවනාව ගමුකු. සක්මන් මලු තිබුණා එදත් බුදුහාමුදුරන් කාලෙත් සක්මන් කළ ආදත් කරනවා. ඒක සම්මතයනුත් තියෙනවා. නමුත් අපි මේ සක්මන් කරනකොට අපේ ඇහැට රූපාරමුණු වෙනවා. ඇහැට දකින්නවා. කනට ශබ්ද ඇහෙනවා. කන වහගන්නත් බෑ. ඇහැ පියාගන්නත් භාවනා කර මේ සක්මන් කරන්න බෑ. ඒ වගේම මනසටත් නොයෙකුත් දේවල් අරමුණු එනවා. ධම්ම එනවා. ඉතින් ඒක නිසා අපි මේ සක්මන් භාවනාවක් කරනකොට අපි අර උස්සනවා පද්දනවා ගෙනියනවා තියනවා ඕවගේ දේවල් කරලා කියලා හරියන්නේ නැහැ. ඔය වචන විතරයි. ඔය මේ කය භාවනා කිරීම. නමුත් අපේ ඇහැට අරමුණු වන දේ, කනට අරමුණු වන දේ, මනසට අරමුණු වන දේ හොඳ හෝ නරක හෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි සක්මන් කරනකොටත් අපේ මනසට අරමුණු වෙන නරක දේ ඇතුළට නොගත යුතු දේ ඉවත් කරන්න දැනගන්න ඕන. අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති, අනුසති හතර, අනුපස්සනා හතර, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම ඔය සක්මන් කරනකොටත් අපිට පුළුවන්කම් තියෙන්න ඕන භාවිතා කරලා මේ කෙලෙස් හිතෙන් උදුරා අස්කර දාන්න. ඒ නිසා මේක එක්තැනක ඉඳගෙන කරත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම සක්මන් කරමින් කළත් ප්‍රශ්නයක් නෑ. වෙන වෙන ක්‍රියාවන් කරනකොට නානවා, කනවා, බොනවා, උයනවා, මිදුල අතු ගානවා, ගීයන් හැටියට තව නොඑක් කාර්යාලවල වැඩ කරනවා, වාහනේ ලවනවා, ඒ සියල්ලම කරන්න ඕන. ඒ සියල්ලම කරන අතරතුර අපිට පුළුවන් කමක් තියෙන්න ඕන. අපිට පුරුදු කර ගන්න ඕන, පුහුණුවක් ඇති කර ගන්න ඕන. අපේ සිත ඒ නිවැරදි පාරෙන් ඉවත් කර ගන්නත්, ඒ යා යුතු නිවැරදි මාර්ගයට හිතපත් කර ගන්නත්. ඒකයි ආනපාන සතිය කිව්වේ, අස්සපස්ස කිව්වේ. ඒ මිසක අපි මේ අපේ හිතේ උපදින කොයි වෙලාවෙ කොයි මොහොතේ හෝ අපේ හිතට විඥාණයට ආහාර සඳහා වැරදි දේවල් උපදින්නට පුළුවන්. විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර සඳහා මේ හිතේ නොයෙකුත් වෙලාවට නොයෙකුත් අරමුණු උපත ලබනවා. සබ්බේ සත්තා ආහාර ටිකා කිව්වේ ඒකයි. මේ ආහාර කිව්වේ කන දේ පමණක් නෙමෙයි. විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර හතරම කන බොන දේවල් පමණක්ම නෙමෙයි. ආහාර කිව්වට පැවැත්ම, විඥානයේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දේවල්. ඒ නිසා මේ පැවැත්ම අවසන් කරන්නට නම් අපි මේ විඥාන ආහාර නොදී සිටිය යුතුයි. ඒ විඥාන ආහාර කිව්වේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සංකාර කිරීම. ඒ නිසා මේකේ වංචක ධර්මයන් තියෙනවා. හිතේ විඥානය නිතරම වංචක ධර්මයන් ඉදිරිපත් කළා. පුද්ගලයාව මේ පැවැත්ම තුළ අතරමං කරන්නට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් භාවනාවක් ආරම්භ කළාම මේ ධම්මානුධම්ම පටිපදාව යම් තර්මකට තේරුම් අරගෙන තමන්ගේ හිතේ උපදින කෙලෙස් ඉවත් කරන්නට කටයුතු කළාම යම් දැනුමක් ලබාගෙන දැක්මක් බවට පත් කරගන්නට ක්‍රියාත්මක වෙනකොට මාරපාක්ෂික බලවේග හැටියට තමන්ගේ විඥාණයම වංචක ධර්ම ඉදිරිපත් කළා තමන්ව මුලා කරන්නට ක්‍රියාත්මක කරනවා. එතකොට කවුරුත් තේරුම් ගන්න ඕන, එහෙමනම් මේ ධර්ම මාර්ගයේ යන පුද්ගලයාට තමා මේ බාධක සියල්ලම එන්නේ. ධර්ම මාර්ගයේ නොයන පුද්ගලයාට, ලෝකේ පැවැත්ම පවත්වා ගන්නට උත්සාහ කරන පුද්ගලයාට ඔය සියලුම දේවල් මිත්‍රපාක්ෂික බලවේග හැටියට රාගය ප්‍රිය දේට ඇලීම, ද්වේෂය අප්‍රිය දේට ගැටීම, ප්‍රියා ප්‍රියා අතර සංසන්දනය කරලා මුලා වීම සිද්ධ වෙනවා. එයා ආමිෂ සුවය. එයා වටිනා පෘථග්ජන පුද්ගලයන්ට. නමුත් මේ භාවනා කරන පුද්ගලයාට මේ රාග දේශ මෝහ උදුරා දමන්නට පිරිසිදු චේතනාවක් ඇතු ආවංක සිතින් නියම මාර්ගය දැනගෙන කරන පුද්ගලයා තුළ පුද්ගලයාට මේ විඥාණය නිතරම පංචක ධර්ම ඉදිරිපත් කළා විඥානයේ පැවැත්ම පවත්වාගෙන යන සඳහා විඥාන ආහාර සපයා ගන්නට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ නිවන් දකින්නට, එහෙම නැත්නම් මේ නිබ්බාන වෙන්නට මේ බාන්තුන කපලා ඉවත් කරන්නට, මේ රාග ద్వේෂ මෝහ තමන්ගේ හිතෙන් ඉවත් කරන්නට උත්සාහ කරන පුද්ගලයාටයි සියලුම බාධක එන්නේ. මේ පැවැත්ම තුලින් අපැවැත්ම සොයන පුද්ගලයාටයි මේ බාධක එන්නේ. ඒ මිසක් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට ක්‍රියා කරන රාගය ద్వේෂය මෝහය හිතේ තියෙන පුද්ගලයෙකුට, රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට, පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කරන පුද්ගලයෙකුට, එයා වටිනා හොඳයි ප්‍රියයි මනාපයි කියලා හිතන පුද්ගලයෙකුට මේවා එකක්වත් මාරපාක්ෂික බලවේග වෙන්නේ නැහැ, මිත්‍රපාක්ෂික බලවේග ලෙස දකිනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන මේ භාවනාව කියන්නේ තමන්ගේ හිතට අරමුණු වන දේ හරි හැටියට තේරුම් අරගෙන භාවිතා කළ යුතු නිවන මිදෙන විමුක්තියට පත්වන පිරිසිදු වන යහපත් අරමුණු භාවිතා කිරීමත්, රාග ద్వේෂ මෝහ කියන මත්වෙන මුලා වෙන අතරමං වන දේවල් හිතෙන් බැහැර කරලා අස්කිරීම. ඒකයි අනතිවත්ත නට්ටේන භාවනා, තදූපක විරිය වට්ටේන භාවනා කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා විස්තර කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ තමන්ගේ හිතටයි මේ අරමුණු වෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට කියන පහට අරමුණු වුණාට හයවෙනි අරමුණු වූ මනසට මේ සියලුම දේවල් වල බලපෑම එනවා. ඒ නිසා තමන්ගේ හිත මමත්වයෙන් මුලා වුණොත් ඒ පුද්ගලයාට බෑ අත්ත කියන එක අනත්ත කියන එක තේරුම් ගන්න, නිච්ච කියන එක අනිච්ච කියන එක තේරුම් ගන්න, සුඛ දුක්ඛ තේරුම් ගන්න. ඒ අනුව ඒ පුද්ගලයා කළ යුතු දේ කරන පුද්ගලයෙක් නෙමේ, නොකළ යුතු දේ කරන පුද්ගලයෙක් වුණොත් ඒ පුද්ගලයා නිත්‍යයි සුඛයි අත්තයි කියලා පැවැත්ම පවත්වාගෙන යනවා, උපාදානය කරගන්නවා පංචස්කන්ධය. ඒ අනුව ඒ පුද්ගලයා යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී, මේ තත්වයට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, සමුදය බිහි කරගන්නවා. නමුත් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් නත්ති දානි පුනබ්බවෝ අයමන්ති මාජාති කියන තත්ත්වෙට බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක පැහැදිලිව දේශනා කළා. ඒ නිසා මේ භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව නත්ති දානි පුනබ්බව, නැවත පුන පුනා මතුවට බිහි කර ගැනීම භව කියන එක, රාග භව, ද්වේෂ භව, මෝහ භව බිහි කර ගැනීම තමයි භව. ඒක උදුරා දාන්න ඕන. ඒක නොඋපදවයින අනුපාද නිරෝධයෙන් භව නිරෝධ කරන්න ඕන. ඒ නිසා භව නිරෝධෝ නිබ්බාණං, රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බාණ, වෙන මොකක්වත් නෙමෙයි. මේ බැමි තුන, බාන් තුන, ඈඳුතු තුන තමන්ගේ හිතේ බැඳිලා තියෙන්නේ, ඈඳලා තියෙන්නේ, සසරට බැඳලා තියෙන්නේ, වෙන මොකකින්වත් නෙමෙයි. මේ බාන් තුන කපන්න පුළුවන් තමන්ට, බාන් තුන දැක ගන්න පුළුවන් පමන්ට, මේ ඈඳුතු තුන තේරුම් අරගෙන මේක කපලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන තත්වයටපත් කිරීමයි නිවන, වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා තමන්ගේ සිතේ පිරිසිදු බව තියෙනවා නම් තමන්ට නිවන් දකින්න පුළුවන්. නිබ්බාන කියන තත්වයට පත් වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ කෙලෙස් ගති තියෙනවා නම් මොන තරම් භාවනා කළත් අවුරුදු ගණන් භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා ওই 10 දවසේ 20 දවසේ අරේ මේ තව නොයෙකුත් ප්‍රාණයාම භාවනා ක්‍රම ඔය ආනපාන කියලා තියෙන භාවනා ක්‍රම නොයෙකුත් විදර්ශනා භාවනා ක්‍රම නොයෙකුත් ඒවා නම් සඳහන් කරලා තිබුණත් මේ හරියටියට තේරුම් අරගෙන කලේ නැත්නම් එතෙන්දි මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම තමන්ටම උදුරා දාන්න බැරි නම් තණ්හා අනුසය රාග අනුසය පටිඝ අනුසය තමන්ගේ හිතේට උපත ලබන්නට එන වර්තමාන මොහොත තේරුම් අරගෙන වර්තමාන මොහොතදි මේක කපලා ඉවත් කරලා අස් කරන්නට පුළුවන් කමක් නැත්නම් එතෙන්දි නිබ්බිදා කියන සත්‍යයට පත් වෙන්න බෑ. නිබ්බාන කියන සත්‍යයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. අත නිබ්බින්දති කිව්වේ එතන එතන එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිවි සමානා නිවිති. එත්තේ සංකේ එතන එතනදිම මොන එතනද උපදින උපදින තැනදිම මේ රාගය ద్వේෂය මොහේ සං උපජ්ජමානා උපජ්ජි උපදින්නට එන බව තේරුම් අරගෙන හිතෙන් මෙනෙහි කරලා ඒ උපදින්නට එන තැනදිම අපි ප්‍රහාණය කරලා පහියමානා පහියති නිවි සමානා නිවිති. එතෙන්දිම නිවන් අවබෝධ කරගන්න නිදහස් වෙන්න ඕන නිබ්බිදා වෙන්න ඕන වෙන තැනකදී බෑ. ඉතින් ඒක නිසා මේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන අපි භාවනා කරනවා කියන්නේ මේ වර්තමාන මොහොත තුළ තමයි අපේ හිතට ওই රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් අනුසය හැටියට උපදින්න එන්නේ. ඒක අපිට නවත්ත ගන්න පුළුවන් වුණා නම් ඔය බැමි තුන දවස් 7කින් කපලා ඉවත් කරන්න අස් කරන්න පුළුවන් බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා පින්වතුනි මේ භාවනාව කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී කරන කියන හිතන දේවල් කරන්න ඕන. ඒ කරමින්ම ඒවා නරකනම් ඒවා අයහපත්නම් ඒවා පැවැත්ම පවත්වාගෙන යන්නට විතරක් උපකාර වෙනවනම් ඒවා ඉවත් කරන්න ඕන. ඒ වගේම අපේ මේ හිත පිරිසිදු වෙනවා නම් හිතේ තියෙන සංවර ගතිය ඇති වෙනවා නම් සංසිඳ වෙනවා නම් සම්මා කියන தത്വයටපත් වෙනවා නම් අපි ඒවා භාවිතා කරන්න ඕන. සංවර සංසිඳීම සම්මා ත්‍රිසික්ඛා සම්පූර්ණ වෙනවා නම් ඒක නිවන ත්‍රිසික්ඛා සම්පූර්ණ නොවෙනවා නම් එතන නිවන නැහැ. ඒක හොඳට තේරුම් අරගෙන අපි භාවනා කරන්න ඕන භාවිතා කරන්න ඕන මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න ඕන. ඒ නිසා මේ හැම පින්නතෙක්ම තේරුම් ගන්න ඕන මේ භාවනා කරනවා කියවට මේ විලාසිතාවකට වගේ ඔය දස දවසේ 20 දවසේ මාසේ ඒ වගේම පියවර ගණනාවකින් භාවනා කරනවා. නමුත් ඒවත් යම් කිසි දෙයක් තියෙනව නැති නෑ. ඒවත් යම් හික්මීමක් ශික්ෂණයක් කායික වශයෙන් එහෙම නැත්නම් අපේ චර්යාව ඒ දවස් 10ට හදාගන්න පුළුවන් ආපහු ගෙදර ආවට පස්සේ ඒක නැති වෙලා යනවා. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුද්ධ භාවනාව එහෙම එකක් නෙමේ. ගෙදර හිටියත් කැලේ හිටියත් ආරණ්‍යක හිටියත් භාවනා මධ්‍යස්ථානයක හිටියත් මේක දෛනිකව තම තමන් කරන කියන හිතන හැම අවස්ථාවකදීම හැම ඉරියාපතේකම හැම ක්‍රියාවකදීම අපි මෙනෙහි කළ යුතු, සිහිපත් කළ යුතු, ඉවත් කළ යුතු සහ අස් කළ යුතු දේවල් අස් කිරීමත්, භාවිතා කළ යුතු සහ ආශ්‍රය කළ යුතු දේවල් ආශ්‍රය කිරීමත් කියන මේ දෙපැත්තම හරියටියට තේරුම් අරගෙන කළ යුතු නොකළ යුතු දේ කරණීය අකරණීය ධර්ම හරියටියට භාවිතා කිරීම. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේක ප්‍රායෝගිකයි, කාටත් කරන්න පුළුවන්, අනික් වැඩ අත්තරින්න ඕන කමක් නැහැ. දෛනිකව ඒ කරන්න ඕන දේ යුතුකම් වගේ ඉටු කරන්න ඕන, අයිතිවාසිකම් බලාපොරොත්තු අත්තරින්න ඕන. එතනත් දුවතාවය තියෙනවා. එතනත් භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් තියෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම මේ බුද්ධ ධර්මය හරියටියට තේරුම් ගත්තොත් නිවන් දකින්නට උපකාර වන භාවනාව ප්‍රායෝගිකව තමන්ට තමන්ගේ නිවස්වලදීම තමන්ගේ තැන්වලදීම වුණත් කරගන්නට පුළුවන් බව පැහැදිලිව පිරිසිදුව තේරුම් ගත යුතුයි. ඒ සඳහාම මේ ධර්ම දේශනාව උපකාර වේවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් වාචික වශයෙන්. පළමුකොටම වාචික වශයෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. අතන මයික් එකක් තියෙනවා, ඒක පාවිච්චි කරන්න පුළුවන්.
ඔබ වහන්සේ දැන් දේශනා කරපු හැටියට භාවනාව ඒ ආකාරයට කරන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සක්කෝ උජුසුජුත කිය කරණීයමෙත් සූත්‍රයේ ඒ කියන කොටසත් එක්ක ගැළපෙන්නේ කොහොමද, ගලපගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න.
දැන් ඔතන කරණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ මුලින්ම කරුණු 14ක් කරගත යුතු කරණීය ධර්ම. මොනවද කරණීය ධර්ම? සක්කෝ ඌජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමාන, මේ ආදි වශයෙන් සුබරෝච වෙනක. මේ කියන්නේ මොකද? දැන් තමන්ගේ හිතට එන සියලුම අරමුණු පිළිබඳව හරියට අපි මේ කරණීය ධර්ම තේරුම් ගැනීම. මේක එකින් එක එකින් එක මං විග්‍රහ කරන්නව නම් ඔය යහපත් දේවල් තමයි අපි ඔක්කොම කරන්න ඕන. සුවචෝ මුදු අනතිමානි සක්කෝ ඌජුච, ඒ ඔක්කොම නේද මේ ඇඟට කයට නෙමේ හිතට. හිත අපේ හිතට එන අරමුණු කිලුඩු අරමුණු නම් ඒවා ඉවත් කිරීමට කරණීය ධර්ම කළ යුතුයි. ඊළඟට තියෙන්නේ අකරණීය ධර්ම 11, ඒවා අයින් කරන්න ඕන. ඒක නිසා දැන් මේක මේ කරණීය සූත්‍රයයි අකරණීය සූත්‍රයයි කියලා සූත්‍ර දෙකක් තියෙනවා ත්‍රිපිටකේ. ඒ දෙක එකතු කළා තමයි පස්සේ කාලෙක කරණීය මෙත්ත කුසලේන කියන සූත්‍රය ඇති කළේ. ඒක නිසා මේ කරණීය ධර්ම මස්තක ප්‍රාප්ත කර ගැනීමයි කරණීය මෙත්ත මත්ත සූත්‍රය. මේක මත්ත කරණීය මත්ත මෙත්ත නෙමෙයි, පස්සේ කාලෙක මෙත්ත වුණා මේක. ඉතින් ඒක නිසා අපි කරගත යුතු නිවන සඳහා කරගත යුතු කරුණු කාරණා මස්තක ප්‍රාප්ත කරගන්නටයි ඔය තියෙන්නේ. දැන් අවසානයේ වශයෙන් තියෙන කරණීය මත්ත සූත්‍රයේ නහි ජාතු ගබ්බ සෙයියම් පුනරේ තීති. ඒ කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලයට පත් වෙලා. ඉතින් මෛත්‍රිය විතරක් කරලා හරියන්නේ නැහැ. කරගත යුතු සහ කළ යුතු සහ නොකළ යුතු දෙපැත්තක්ම ඔය සූත්‍රය විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කරලා තියෙනවා. නමුත් ඔයා දැන් අද කාලේ වෙනකොට සිංහලට පරිවර්තනය කරනකොට පස්සේ කාලෙක පෘථග්ජන පුද්ගලයෝ මේවට වැරදි අර්ථ ධර්ම දීලා මේක මේ මෛත්‍රී සූත්‍රයක් ඔය නිදාන කතාවකුත් හදලා තියෙනවා. ඔය බුදුහාමුදුරුව කියපු දේවල් නෙමෙයි, පස්සේ කාලෙක නිදාන කතාවක් හදලා. ඉතින් ඒක නිසා මේවා මේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා තියෙන ධර්මය, මේවා තියෙන්නේ කළ යුතු දේ සහ කරණීය ධර්ම, නොකළ යුතු දේ සහ අකරණීය.
එතකොට අපි ස්වාමීන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන නිදාන කතාවක් නැද්ද එතන?
නිදාන කතාව පස්සේ හදාගත් එකක්. දැන් නිදාන කතාවක් තියෙන්නේ බෑ මොකක් හරි. ඒක නිසා නිදාන කතාවකුත් පස්සේ කාලෙක අටුවාකාරිය හැදුවා. අර මයික් එකක් දාලා තියෙන්නේ අහන්න. දැන්
ගරු ස්වාමීන් වහන්ස මේ ඉපදීම දුකයි කියන කියලා මේ ප්‍රශ්නයක් මට මතුවලා තියෙන්නේ මෙතන 36 ආකාරයකට අර චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං කියන එකේ එතන uppatti දුකද ඒ දුක කොහොමද සම්මත uppattiයකට සම්බන්ධ වෙන්නේ
දැන් මේ uppajjati කියන එක උදාහඳුරුව කිව්වා දුකයි කියලා කොහෙද uppajjati uppado දුක්ඛං පවත්තු දුක්ඛං නමුත් දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කරද්දී කිව්වේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියන එක නෙමෙයි. එහෙනම් මොකද්ද? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියන්න අතර දාලා පරිවර්තනය කළා පස්සේ කාලෙක පෘථග්ජන පරිවර්තකයෝ. දැන් එහෙමනම් අපි මේ නැවත නැවතත් යායන් තණ්හා පෝනෝ භවිකා නැවත නැවත උපදි උපදි මේ ආවේයි සංසාරයි කියන ප්‍රිය භව දැක්ක නිසා මොකක්වත් නෙමේ හේතුව මොකද සංසාරයි මොනවා සං කියන්නේ ප්‍රිය දෙයට ඇලීම තණ්හාව ඇහැ පිනවීම කන පිනවීම නාසය පිනවීම දිව පිනවීම කය පිනවීම මන පිනවීම සාරයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා දැක්ම මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඔය කියන වචන හතර වැරදියට පරිවර්තනය කළේ දැන් බුද්ධ දේශනාවම සම්පූර්ණයෙන්ම විකෘති කළාද නැද්ද ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා කියන වචන හතර ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා පරිවර්තනය කළා පොතක ලිව්වොත් දැන් ත්‍රිපිටක මෙතන තියෙනවා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බලන්න තව සූත්‍ර ගණනාවකමත් තියෙනවා මෙන්න මේ වැරදි පරිවර්තන හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ජාතිය දුකයි ජරාව දුකයි කියලා නැහැ තියෙන්නේ මොකද්ද ප්‍රිය අප්‍රිය බව තමයි මේකේ මේ විග්‍රහය මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා හිතේ උපදින ප්‍රිය බව අප්‍රිය බව නිසායි පුද්ගලයෙක් තුල දුක ඇති වෙන්නේ දැන් අපි හොඳට ගම්මු මරණය දුක කාගේ මරණයද ප්‍රිය පුද්ගලයෙකුගේ තමන්ගේ තමන්ට ආදරය කරන දරුවෙක් හිතවතෙක් ඥාතියෙක් තමන්ගේ පවුල කෙනෙක් ආදරවන්තයෙක් සෙනෙහවන්තයෙක් මරුණහම දුකයි ඒ දුකට හේතුව මොකද්ද ප්‍රිය බව දැන් අපි අපිට විරුද්ධ පුද්ගලයෙක් මැරෙනවා ප්‍රභාකරන් මැරුණා අපිට දුකක් ආවද එහෙනම් මිනිස්සු අර අප්පුඩි ගහලා කිරිබත් කාලා පෙරහැරවල් ගිහිල්ලා රත්ඤ්ඤ පත්තු කළේ මොකටද හා එතකොට මේ මරණේ වෙලාවේ එහෙමනම් ඒ සතුටු වුණේ මොකද එහෙමනම් අර කියපු කතාව වැරදි මරණේ දුකයි කියලා මරණේ සැපක් නේ කාටද අර අප්‍රිය පුද්ගලයෙකුගේ මරණය සැපයි දුක වෙන්නේ මොකද්ද ප්‍රිය පුද්ගල එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතಂತಿ ප්‍රිය අප්‍රිය දෙක පිළිබඳව අභිඤ්ඤාතං පරිඤ්ඤායන්තං දැන ගැනීම නැතුව දුක පිළිබඳව දුක කියන්නේ ඵලය හේතුව මොකද්ද ප්‍රිය අප්‍රිය කියන තමන්ගේ හිතේ ඇති වූ දේ දැන් පුද්ගලයෝ දෙන්නේ ගත්තාම ඔය ප්‍රිය බව අප්‍රිය බව එකද නැහැ දෙකක් එතකොට ඒ ප්‍රිය බව අප්‍රිය බව ඇති වෙන්නේ තම තමන්ගේ හිතේ තම තමන්ගේ දැක්මානුව දෘෂ්ටියානුව ආකල්පයානුව එතකොට මේක තේරුම් ගන්න බැරි පුද්ගලයෝ මුළු බුද්ධ දේශනාවම මුළු චතුරාර්ය සත්‍ය අවබෝධයම නැති කළා විනාශ කළා විකෘති කළා සංඝ බේදයක් කළා සංදේශනාව එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද විග්‍රහය විකෘති කළා ඔය කියන පරිවර්තනය කිරීමෙන්. මොකද්ද? ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා විතරක් නෙමෙයි, මජ්ක්‍ධිමා පටිපදා මේ ඔක්කොම පරිවර්තකයෝ මේක විකෘති කළා. මුළු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විතරක් නෙමෙයි, මුළු කරණීයමෙත්ත සූත්‍රයේ, රතන සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ විතරක් නෙමෙයි, සියලුම සූත්‍රවල එන උතුම් බුද්ධ දේශනාව, අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහය පදපරම ලෙස වෙන භාෂාවලට පරිවර්තනය කළා. ධර්මය විකෘති කළා. මිනිස්සුන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වනසේ පිරිසිදුව, පැහැදිලිව, සරල, සුගම ලෙස බුදුහාමුදුරුව දේශනා කරපු උතුම් ධර්මය විකෘති කළා, සංකීර්ණ කළා. මිනිසුන්ගේ නිවන් මඟ වැහිමට ඔය කියන අටුවාකාරයේ පරිවර්තකයෝ සියලුම දෙනා ක්‍රියා කළ බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වරදක් නැහැ. වරද තියෙන කාගේද? පස්සේ කාලෙක මේ අටුව ආකාරයෝ සහ විශේෂයෙන්ම අද අපිට ඔය කියවන්නට තියෙන පොත්පත්වල, විශේෂයෙන්ම පටිච්ච සමුප්පාද විවරණ පොත්වල, විදර්ශනා භාවනා කියන පොත්වල තියෙන ඔක්කොම වෛදික ඡන්දස් වැරදි විග්‍රහයන්, නිවන් මඟ වහපු ධර්මයේ නොවන සංඝ ભેදයක් කරගත්ත ආනන්තරිය පාපයක් කරගත්ත පුද්ගලයෝ විග්‍රහ කරපු දේවල්, බැරදි දේවල්, නිවන් මඟ වැහුව දේවල්. ඒ නිසා නිවන වැහුවේ පුද්ගලයෝමයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා යටපත් වෙලා තිබුණු, අභාවිතයට ගොස් තිබුණු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන පෙර නොයසු විරු ධර්මයක් දේශනා කළා. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ ඒ පවතින සම්මතේ සම්ප්‍රදාය ඒ විදිහටම ගෙනියන්න නෙමෙයි. බුද්ධ කියන්නේ මේ අලුත් අර්ථ ධර්ම, පරමාර්ථ ධර්ම හැටියට විග්‍රහ කරලා, විස්තර කරලා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානිකම්මන්ති කියන තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් පමණයි ඒක බුද්ධ දේශනාවක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක බුද්ධ දේශනාවක් වෙන්නේ නැහැ. තියෙන සම්ප්‍රදාය සමය ඔය සම්මතේම දිගටම ගෙනියනවා නම්. හැබැයි සම්මතය බලවත්, සම්ප්‍රදාය පැවැත්ම සඳහා උපකාර. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන, නිවන් දකින්නට උපකාර වෙන දේ හැම තැනම නැහැ, හැමදාමත් නැහැ. ඒක යම් යම් තැන්වලදී මතුවෙනවා, මතුවලා කොටසකට උපකාර වෙනවා. රාග දේශ මෝහ බව උදුරා ගන්න, අනික් අයට ඒක තේරුම් ගන්න බැරුව යනවා. හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට උපත ලැබෙන කෙනෙක් නම් එයා ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය මන පිනවන්නට කැමති, ආමිෂ සුවයක් ලබන්නට කැමති, පැවැත්ම පවත්වාගෙන යන්නට, උපකාර වෙන කරුණු කරන්නට, කියන්නට, හිතන්නට කැමති. ඒ අර්ථයන් ධර්මයන් නැවත නැවත පැතිරිලා යනවා. වැරදි අර්ථයන් නියම අර්ථයෙන් යටපත් වෙනවා, වැරදි අර්ථය මතු වෙනවා. ඒක තමයි ස්වභාවය. ප්‍රිය දැන් ක්‍රියා ප්‍රිය අතර කියන එක තියෙන්නේ, දැන් තියෙන්නේ චතක සූත්‍රයේ තියෙනවා, තව බොහෝ බාහ්‍ය දාර වීර්ය සූත්‍රයේ තියෙනවා, නෙව ඉද න උරන්න උබේ මාන්තරේ. ඒ කියන්නේ උබේ අන්තේ අනුපගම්ම කියලා කිව්වා. අන්ත දෙකක් තියෙනවා. එකාන්තයක් මොකද්ද? ප්‍රිය. අනිකාන්තිය මොකද්ද? අප්‍රිය. ඔය අතරමැද දැන් මෙතන තියෙන්නේ ප්‍රිය, මේ අන්තේ තියෙන්නේ අප්‍රිය. මේ අතර තියෙන්නේ මොකද්ද? අදුක්කම අසුක. අදුක්කම අසුක. දැන් මේක මේ උපේක්ඛා කියන වචනේ අදුක්කම අසුක වචනේ අද බොහෝ දේශකයෝ වැරදියට විග්‍රහ කරනවා, තේරුම් අරගෙන තියෙනවා, මිනිසුන්ට කියා දෙනවා. උපේක්ඛා කියන්නේ ඔය අර අන්තයත් නෑ, මේ අන්තයත් නෑ, ඒ අන්ත දෙක අතර මැදත් නෑ. නෙව ඉද න හුරං න උබයම අන්තරේ. උබයම අන්තරේ කියන්නේ ඒ අතර මැද කිසි තැනක නෙමෙයි. උපේක්ඛා කියන්නේ මොකද්ද? ඒක වේදනාවක් නෙමෙයි, අපි ඒ අන්තයක් දැක්කා මේ අන්තයක් දැක්කා අතරමැදක් දැක්කා ඒ තුන් තැනම අපි ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ මුලා වුනෙත් නැහැ අන්න උපේක්ඛාසිත අන්න සංකාර උපේක්ඛා ඥානෙ අන්න මුංචිතු කම්මත ඥානෙ එතකොට අපි දැන් ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැත්නම් අප්‍රිය දෙයට ගැටෙන්නෙත් නැත්නම් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා මුලා වුනෙත් නැත්නම් අපේ හිතේ මොකද්ද තියෙන්නේ උපේක්ඛාව එතකොට මේ උපේක්ඛා කියන වචනේ වේදනාවක් නෙමෙයි වේදනාවකින් තොර බවක් වේදනාව තුන් ආකාරයි ප්‍රිය දෙයට ඇලෙනවා ඒක වේදනාව ඒක පිනවා පිනවා ඉන්නට කැමති වේදනාව ඒකට කියනවා පිනවා පිනවා ඉන්නවා අන්තිම අනිත් පැත්ත දුක නම් විඳවා විඳවා ඉන්නවා මේ දෙක අතර කරන්නේ මොකද්ද දැන් ප්‍රිය වේදනාව විඳවා විඳවා ඉන්නවා නෙමේ පිනවා පිනවා ඉන්නවා අප්‍රිය වේදනාව දුක් වේදනාව විඳවා විඳවා ඉන්නවා තුන්වැනි එක අදුක්කම අදුක මන මන ඉන්නවා ඒක මන මන ඉන්නවා දැන් මම හොඳට උදාහරණයක් කියන්නම් පොඩි ඔන්න දැන් ඔයගොල්ලෝ පාරේ යනකොට අපි හිටමු ඔයගොල්ලන්ගේ ගෙයක් තියෙනවා ගේට්ටුවකුත් තියෙනවා වැටක් ගහලා යනකොට පාරේ යනකොට ගේකුයි ගේට්ටුවකුයි තියෙනවා දැන් මේ ගේට්ටුව දැක්ක මිනිහා දැන් මේ ගේට්ටුව සංසන්දනය කරනවා කාය ගේට්ටුවත් එක්කද තමන්ගේ ගේට්ටුවත් දැන් අර දැක්ක ගේට්ටුව මේ මොකද්ද මේ මනිනවා මන මන දැන් ඔය මැනීම නිසා ඔය ගේට්ටුව දැන් දැක්කා හැට මේ මැනීම නිසා දැන් තමන්ගේ ගේට්ටුව අර අලුතෙන් දැක්ක පාර යන ගේට්ටුව දැක්ක ගේට්ටුවට වඩා හොඳයි ලස්සනයි ප්‍රියයි නම් තමන්ගේ ගේට්ටුව ගැන ඇලීමක් තියෙනවා ප්‍රිය බවක් තියෙනවා පිනවා පිනවා ඉඳීමක් තියෙනවා අර ගේට්ටුව තමන්ගේ ගේට්ටුවට වඩා හොඳයි නම් තමන්ගේ ගේට්ටුව ගැන දුකක් වේදනාවක් තියෙනවා බිඳවීමක් තියෙනවා දැන් මේ තුනම ඔතන සිද්ධ වෙනවද නැද්ද ඔය තුනම සිද්ධ නොවෙනවා නම් මොකද්ද හිතේ ඇතිවෙන්න ඕන උපේක්ඛාව අපි ඒ ගේට්ටුව දැක්කා දැක්කොත් දැක්කා දිත්තේම දිත්තමත්තම් පමණයි කියන එක වැරදි දිත්තේම දිත්තමත්තම් භවිෂ්‍යති භවිෂ්‍යති කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් වැඩක් නැහැ භවිෂ්‍යති කියන්නේ අපි යමක් විහි කිරීමේ ශක්තියෙන් වෙන් වෙලා විස්සති ඒ හිතේ තියෙන කිලුටු ගති අස් කරනවා ඒ නිසා මේක උපේක්ඛා කියන වචනේට තවත් වචනයක් තමයි භවිෂ්‍යති දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති සුතේව සුතමත්තම් භවිෂ්‍යති මුතේව මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති නෙව ඉද න හුරං න උභයමාන්තරේ දුක්ඛ කන්දස අහෝසිති ඔය බාහ්‍ය දාරු වීරිය සූත්‍රයේ හැබැයි ඔය බාහ්‍ය සූත්‍රයේ බුදුහාමුදුරුව නිවන් දකින්නට අවශ්‍ය වන සියලුම කරුණු බොහොම කෙටියෙන් විග්‍රහ කළ තියෙනවා කිසි අඩුවක් නැහැ කිසි වචනයක අඩුවක් නැහැ සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං ඔක්කොම තියෙනවා ඒ වගේම තමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රෙත් ඔය කරුණුමයි චතක්ක සූත්‍රෙත් ඔය කරුණුමයි තව විස්තර සහිතව විග්‍රහ සහිතව විභංග කරලා බෙදලා පෙන්වලා දීලා
තියෙනවා
ඔව් න උභයමාන්තය කියන්නේ නිවන වෙන මොකක්වත් නෙමෙයි ඔව් දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායානුපස්සනාව වෙනම විග්‍රහ කරනවා පබ්බ 14කින් මේකේ මේ ඇහුව ප්‍රශ්නේ මේ කියන මේකේ මොකද්ද කිව්වේ සද්ධානුසාරි ධම්මානුසාරි ඔව් එක එක පුද්ගලයාට ගැළපෙන ආකාරයට උග්ගටිතඤ්ඤ විපතිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන පුද්ගලයෝ හතර දිනාටම ගැළපෙන එහෙම නැත්නම් සද්ධානුසාරි ප්‍රඥානුසාරි වීර්යානුසාරි කියන තුන් දෙනාටම ගැළපෙන ආකාරයේ ඔය මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ එක එක ආකාරයට පබ්බ 14ක් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි ප්‍රඥානුසාරි පුද්ගණයෙකුට මේ පබ්බ 14ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආනාපාන පබ්බයයි සම්බජඤ්ඤ පබ්බයයි කායගත සති පබ්බයයි කියන එක එහෙම නැත්නම් පටික්කුල මනසිකාර පබ්බයයි විතරක් වුණත් ඇති. නමුත් සද්ධානිසාරි පුද්ගලයෙකුට නවසීවතික පබ්බය අවශ්‍ය වෙනවා. මොකද මේ අනිච්ච දුක්ඛ අනාත්ත මරණානුස්සතිය අසුභානුස්සතිය බුද්ධානුස්සතිය තේරුම් ගන්න පහසු වීම සඳහා. ඒ නිසා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව මේ පබ්බ 21ක්ම විග්‍රහ කළේ සියලුම පුද්ගලයන්ට, ඒ කියන්නේ උග්ගටිතඤ්ඤ විපච්චිතඤ්ඤ නෙය්‍ය එහෙම නැත්නම් ප්‍රඥානුසාරි වීරානුසාරි සද්ධානුසාරි ධම්මානුසාරි පුද්ගලයෝ හතර දෙනාටම ගැළපෙන විග්‍රහයක් තමයි මේ කියන මහා සතරාතිපට්ඨාන විග්‍රහ කළේ. හැබැයි ඕකම ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට ගැළපෙන විග්‍රහයක් තමයි චතක සූත්‍රයේ. ඊටත් වඩා කෙටියෙන් තමයි අර කියන බාහ්‍ය දාරු වීර්ය සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව විවිධ තැන්වලදී විවිධ අවස්ථාවලදී මෙහෙම එක එක අයට ඒ අයගේ හිතේ පවතින අර ගති අනුව ඒ ගතිවලට ගැලපෙන ආකාරයට ඒ තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට වෙන වෙන ආකාරයට එකම දේ විග්‍රහ කරලා තියෙනවා විස්තීර්ණ වශයෙන් සහ සංක්ෂිප්ත වශයෙන් සහ මධ්‍යම ආකාරයෙන්. ඒ නිසා මේකේ මේ වෙනසක් නැහැ. බුද්ධ ධර්මයේ ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී දේශනා කරලා තියෙනවා. ඒවා උපමා බුදුහාමුදුරු උපමාවක් දුන්නා. ඉතින් ඒ උපමා දුන්නේ කාටද? දැන් මේක එක එක තැන්වලදී උපමා තියෙනවා. අර මේ බමකාරුවා බමකාර අන්තේවාසිකාවා. බමකාරුවා කියන්නේ මොකෝ? දැන් පරිවර්තනය කරලා තියෙන්නේ බමකාරුවා බමකාර අන්තෝසිකාවා කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ. ඔය ත්‍රිපිටකේ තියෙනවා මොකක් කියලාද? වඩුවෙක් ලී යතු ගාන මිනිහෙක්. නමුත් බමකාරුවා කියන්නේ මේ කම්මල්කාරයෙක්. අර මයිනහම අදින මිනිහෙක් හෝ මයිනහම අදින අර සහායකයෙක්. ඒ වගේම ගෝඝාතකෝවා කියන එකත් උපමාවක්. ගවෙන් සත්තු මරණ කෙනෙක් හෝ සත්තු මරන්නට උපකාර වෙන කෙනෙක්. මේ වගේ ඒ උපමාවන් ඒ තැන්වලදී එදා තිබුණු සමාජයේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ගැඹුරු ධර්මයේ විග්‍රහ කළා උපමාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් උපමාව අරගත්තට හරියන්නේ නැහැ. උපමාව අල්ලගෙන හිටියට හරියන්නේ නැහැ. මේ ගැඹුරු ධර්මයේ අර්ථය පටිසම්භිදා හැටියට තේරුම් ගන්න අවශ්‍යයි. තේරුම් අරගෙන මේ දැන් හරක් මරණ මිනිහෙක් තා අර ගෝඝාතකෝ ගෝඝාත අන්තිජාතික ඒක මතු කළා වෙනට වන්නේ හරියන්නේ නැහැ. කොහෙන්ද මේ කරන්න ඕනේ මේක? අර කේසා ලෝමා නකා දන්තා තචෝ කියන මේ අපි මේ අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තිබුණත් මේ තියෙන කොටස් 32 වෙන් කළා අපිට බලන්න පුළුවන්. ඒ වගේමයි දරන් හරක් මරණ මිනිහෙකුත් හැම වෙන් කරනවා, මස්තික වෙන් කරනවා, කටු ටික වෙන් කරනවා, බඩවැල් අරවා මේ වෙන් කරනවා. මෙන්න මේ වගේ ඒ වගේ තමයි කිව්වේ. ඉතින් වෙන් කළ බෙව්වට දැන් හරකෙක් නැහැ. එතන දැන් තියෙන මොනවද? මස්කොඩ. ඉතින් ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගන්න මේ අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියන එක තේරුම් ගන්න පුළුවන් ආකාරයට ওই උදාහරණ උපමා ඇතුව බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළා තියෙනවා. නමුත් පුතඥන පුද්ගලයෝ ඔය කියන නවසීවතික පබ්බේ හෝ ඔය පටිකූල මානසිකාර පබ්බේ හෝ ධාතු මානසිකාර පබ්බේ හෝ සම්පජඤ්ඤ පබ්බේ හෝ තේරුම් ගන්නේ නැහැ. දැන් ওই භාවනා මධ්‍යස්ථාන වල කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් විග්‍රහ කරලා දෙන්නේ නැහැ. ඔය මොනවද ඔය ඔක්කොම? මේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව පුද්ගලෙක් සත්වයක් හැටියට ඝන සංඥාවකින් දැක්ම දකින වැරදි දැක්ම වෙනස් කරගන්නට උපකාර වන දේවල්. දැන් පුද්ගලයෙක් සත්වයේ දකින්නේ දැන් පුතග්ජන පුද්ගලයේ දකින්නේ මම මගේ ලස්සන එක භාර්යාව පුරුෂයා දරුවා පුතා අම්මා තාත්තා සුරතල් බල්ලෙක් සුරතල් බල්ලෙක් සුරතල් සතෙක් මේ වගේ. ඒ වගේම මේ රත්තරන් මිල මුදල් ගේ දොර වතු පිටි දකින්නේ අර සත්ව පුද්ගල දේවල් ගස් ගල් හැටියට. නමුත් බුදුහාමුදුරුව එහෙම නෙමේ දැක්කේ. බුදුහාමුදුරන්ගේ දැක්ම වෙනස් වුණා. බුදුහාමුදුරුව දැක්කේ මොනවා විදියට? ආපෝ තේජෝ වායෝ පඨවි මේ අවකාශ විඥාන හැටියට. ඒ නිසා එහෙම බලන්න පුරුදු වෙනවා නම් කිසිම කෙනෙකුට මේකේ ඝන සංඥාව ඇති වෙන්නේ දුව සංඥාව ඇති වෙන්නේ. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මම නෑ කියලා නෑ. මේක දැන් ඔය සමහර නාලිකාවල සමහර බක පඬිතුයෝ මම කියලා කෙනෙක් නෑ කියනවා. ඒක බොරු කතාවක්. මේක බුදුහාමුදුරුවෝගේ නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති අන්ත දෙක. නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති කිව්වේ මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු වන කිසි දෙයක් මේ පැවැත්ම තුල නැත. එහෙම නැත්නම් නිච්චසේ සුඛසේ අත්තසේ මම පවත්වා ගත නොහැකිය. දැන් තමන් නිවන් දකින්න ඕන. හැබැයි ඉපදුණු මම මැරෙන දෙන දක්වා දිනේ දක්වා වේගෙන් ගලා යන ගඟක් වගේ යනවා මිසක මම කියලා අල්ලගන්න නවත්ත ගන්න මනාපතේ හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? තැනක් තියෙනවද? නැහැ. මේක දිනපතාම දැන් මේ ආපු මෙතෙන්ට උදේ හතමාරට අටට ආපු කෙනෙක් දැන් 10 වෙනකොට ඒ ආපු අයද ඉන්නේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් දැන් වයසට ගියා. දැන් ජරා ධම්ම ව්‍යාධි ධම්ම ඔක්කොටම භාජන වුණා. මේ ඒ මමද යන්නේ ආපහු? නැහැ. දැන් බුදුහාමුදුරුවෝ උදාහරණයක් හැටියට ගෙනුවේ අර දොරෙන් ඇතුල් වූ පුද්ගලයා මේ දොරෙන් පිට වෙනකොට ඒක මමෙක් නෙමේ. හැබැයි මම ඉන්නවා. මමමයි පිට වෙන්නේ. හැබැයි අර මම නෙමේ මේ මම. ඒ වගේ මෙතෙන්ට අද උදේ ඒ ආපු මේ සියලුම දෙනා මම. යන විට ඒ කිසිම කෙනෙක් නෙමේ යන්නේ. මේ විශේෂයෙන් මේ බණ ඇහුවට පස්සේ ඒ මම වෙනස් වෙනවා මානසික වශයෙන්. ඒ වගේම මේ කායික වශයෙන් භෞතික වශයෙන් වයසට ගිය මමෙක් යනවා. ඒ නිසා මේකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ ඒ ආපු පුද්ගලයාම යනවා නම් විතරයි අපි ආත්මීය සංකල්පයක් තියෙන්නේ, මමත්වයක් තියෙන්නේ, අස්මිමානයක් තියෙන්නේ. ඒ නිසා ඒ මමම නෙමෙයි මේ යන්නේ කියන එකයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්නේමය කියන එකයි. නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තත්. නමුත් ඔය කියන වචන ටික සත්‍යක වච්චකොත්තු සූත්‍රයේ තියෙනවා, තවත් සූත්‍ර කීපයකම තියෙනවා. මේක පරිවර්තනය කළ තියෙන්නේ අද වුණත් බලන්න මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කිය. මේකයි වරද. එතකොට අර මම නොවේ මගේ ආත්මය නොවේ මගේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියපු එක කොයි තරම් වැරදිද? මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවේ නොගැලපෙන දෙයක් නිච්ච සේ සුඛ සේ අත්ථ සේ නවත්තන්න පවත්තන්න බෑ කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ධර්මය විකෘති කරලා තියෙන්නේ කවුද කොතනකද කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ කිසිම වරදක්. සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං. නමුත් පස්සේ කාලෙක ලියපු අටුවාකාරයෝ විශේෂයෙන්ම ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරපු පෘථග්ජන පඬිතයෝ මේ ධර්මය විකෘති කළා, විනාශ කළා. විශේෂයෙන්ම මේකට මුල් විය යුත්තේ මුල් වගකීම තියෙන ජෝර්ජ් ටර්නර් කියන මේ කෑගල්ල හිටපු 1865 හිටපු උපදිසාපති. මේ මිනිහා ඔය කෑගල්ලේ මාතුලා අලුලනේ තිබිච්ච ත්‍රිපිටක ධර්ම පුස්කොළ පොත් ටික එංගලන්තෙට උස්සගෙන ගිහිල්ලා ඒ කාලේ කෑගල්ලේ හිටිය රතන්සාර කියන භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් මහණ වෙච්ච මේ පෘථග්ජන පුද්ගලයෙක්වත් අල්ලගෙන ඒ පුද්ගලයාටත් යම් ඉංග්‍රීසි දැනුමක් තිබුණ ටිකක් අරගෙන එංගලන්තෙට ගිහිල්ලා 1870 ඉඳන් 80 ගණන් වෙනකම් ඉංග්‍රීසියට ටික ටික පරිවර්තනය කළා. මේ පරිවර්තනය කිරීමේදී ඒ පුද්ගලයා මේ මාගදී වචනවලට මේක තිබුණේ මාගදී භාෂාවෙන් සිංහල නෙමෙයි. මේක ඉංග්‍රීසියටයි පරිවර්තනය කළේ. සිංහලට පරිවර්තනය කළා තිබුණ නැහැ එතකන් කොහේවත්. හැබැයි අටුවා ලියලා තිබුණා. අටුවා ලියනවා කියන එක වෙනස්. පරිවර්තනය කරනවා කියන එක බුදුහාමුදුරුවෝ තහනම් කළා තිබුණේ. දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කිව්වා මේ ඡන්දස් වෛදික භාෂාව, ඒ කියන්නේ අපි අද කියන සංස්කෘත භාෂාව, එදා බහුලවම ප්‍රචලිත වූ සංස්කෘත සුංගාරාත්මක සුන්දර දේවල් ප්‍රකාශ කරන්න තිබුණු ඡන්දස් භාෂාව, ඒ භාෂාවට පරිවර්තනය කරන්න අවසර ඉල්ලුවා. බුදුහාමුදුරුව තදින්ම නිග්‍රහ කළා, බැහැර කළා, එපැයි කිව්වා ඒක කරන්න. ඒ වැඩේ පස්සේ කාලෙක අපේ මිනිස්සු යම් යම් අය ඔය පරිවර්තනය කළා වෙන වෙන භාෂාවලට. හැබැයි බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම අටුවා ලිව්වා. හෙළ අටුවා, මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, මේ වගේ පිරිසිදු හෙළ අටුවා සීහල අට්ඨකථා ලිව්වා. ඒ කියන්නේ වෙන වෙන භාෂාවලින් අර්ථකථා ලිව්වා. අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කළා. ඒක වරදක් නෙමේ. වරද උනේ මේ පරිවර්තනේ. පද පරම ලෙස word to word translation එකක් කරන්න හොඳ නෑ, ගැලපෙන්නේ නෑ. මේ අර්ථ ධර්ම නිරුක්ති නානත්වයක්, පටිසම්භිදා නානත්වයක් තියෙන මේ බුද්ධ භාෂිතය. ඒකයි සංඝ ભેදේ කියන්නේ. නැතුව මේ හාමුදුරු දෙනමක් විකෘති කිරීම නෙමේ, තරහා ගැනීම නෙමේ, ભેද කිරීම නෙමේ. මේ සංදේශනාව පටිච්ච සමුප්පාද විග්‍රහය වැරදියට යමෙක් ඉදිරිපත් කරනවා නම් ඒක ආනන්තරීය පාප කර්මයක්. ඒ නිසා මේ පංචානන්තරීය කර්මය කියන එකේ සංඝ ભેදය කියන්නේ හාමුදුරු දෙනමක් හෝ සංඝ කියන්නේ නම් හාමුදුරුවෝ නෙමේ, මගඵලලාභීන්. මගඵලලාභීන් ભેද කරවන්න බෑ, කාටවත් ભેද වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නෙමේ සංඝ ભેදය කියන්නේ. සංදේශනාව බුද්ධ වාචිතය පටිච්ච සමුප්පාද විග්‍රහය යම් ආකාරයකට විකෘති කළා, විනාශ කළා, වෙනස් ආකාරයකට වැරදි ආකාරයට ඉදිරිපත් කිරීම තමයි මේ ආනන්තරිය පාපකර. හේතුව දැන් බලන්න බුදුහාමුදුරුවෝ පිරිසිදුව පැහැදිලිව සරලව දේශනා කරපු ඒ උතුම් ධර්මය සංදේශනාව විකෘති කළා. ඊට පස්සේ මිනිස්සුන්ට මේ සන්දේශේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පාන්සේති කියන බුද්ධ ඥාන පද හතර තේරුම් ගන්න බැරි වෙන විදිහට යටපත් කළා. ආනන්තරිය පාප කර්මයක් නෙමෙයි. ඊට පස්සේ මේ සංදේශනාව අභාවිතයට ගිහිල්ලා මිනිස්සුන්ට ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨිකෙන් සත්‍යයට පත් වෙන්නට බැරි ආකාරයට ඔය ධර්මය ඔය වචන ඔය පද පෙළවල්ම පාවිච්චි කරලා වෙන වෙන අර්ථ කතා ලිව්වා. බලන්නකො ත්‍රිපිටක ධර්මයේ ත්‍රිපිටක පොතම අරගෙන මේක විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද කියලා චූලාට්ටි පදෝපම සූත්‍රයේ සංදේශයටි කියන්නේ තෙද ගන්නොති බල ගන්නොති තව මොනවාද වචන හතරක් දාලා මේ සංදේශනාව විකෘති කළා ඇති. මේක තමයි අනන්තරිය පාප කර්මය. කලේ කවුද මේ කියපු ත්‍රිපිටක පරිවර්තකයෝ පස්ස ලිව්ව පෘථග්ජන අටුවා ටීකා ලිව්පු ටිප්පණි කාර්යය. විපරිණාමයට හේතුව නාම රූප ක්‍රියාකාරීත්වය කියන එක ඉතින් හොඳටත් වෙනවා නරකටත් වෙනවා. ඒක හේතුව ඕක නෙමේ, හේතු බල ධර්මයේ නොදැනීම සහ ද්වතාවයේ තේරුම් නොගැනීම සහ හේතු බල ධර්මයට බහා බලා කටයුතු නොකිරීම කරුණු තුනයි. හේතුඵල ධර්මය විනයට රසඳා බැලීම නොදැනීම. ඒ වගේම මේ තමන් කරන කියන හිතන හේතුවල තමන්ට අනුන්ට උරුම වෙන ඵල විපාක තේරුම් නොගෙන අවබෝධ කර නොගැනීම. ඒකයි හේතුව. ඒ නාම රූප වෙනස් වෙන්නේ ඒක අනුවයි. දැන් අදිමොක්කෝ වලට ඉස්සෙල්ලා තියෙන පසාදෝ පසාදෝ අදිමොක්කෝ. පසාදෝ කියන්නේ මොකද්ද? පැහැදීම. අදිමොක්කෝ කියන්නේ විමුක්තිය. එහෙම නැත්නම් මේ මේකෙන් ගැඹුරු දේවල් වලින් මිදී නිදහස් වීම. විමුක්තිය. විමුක්ක කියන එක තමයි අදිමොක්කෝ. ඒ නිසා තමන් මිදී නිදහස් විය යුතු ගැඹුරු ධර්මතාවලින් නොගැලපෙන නොසුදුසු ධර්මතාවලින් මිදී නිදහස් වීම අදිමොක්කෝ. ඒ සඳහා පසාදෝ ප්‍රසාදය. ඒක හිතේ පැහැදීමක් තියෙන්න ඕන. ඒ නිසා මේක දැන් පෘථග්ජන පුද්ගලයාගේ හිතේ ඇති වෙන මොකද්ද? තණ්හා, වේදනා, තණ්හා, උපාදාන. නමුත් ආර්ය தத்துவයටපත් වෙන ආර්ය මාර්ගයේ යන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන වේදනාව තියෙනවා. හැබැයි ඒ වේදනාව හොඳට දැන හඳුනගෙන උපේක්ෂිතක් ඇතුව පසාදෝ පසාදෝ தத்துவයට පස්සේ අදිමොක්කෝ, අදිමොක්කෝ தத்துவයට පස්සේ බුද්ධ භව, බුද්ධ ජාති. ඒක බුද්ධ භව, බුද්ධ ජාති කියන භව පත්‍යා ජාති කියන්නේ ඒකයි. ඒ නිසා බුද්ධ භව, බුද්ධ ජාති එතන තියෙන්නේ, අතන තියෙන්නේ භව ජාති මේ පැවැත්ම සම්භව කියන தத்துவයේ උපජ්ජති කියන தத்துவය. ද කියන්නේ දෙපැත්ත. දැන් අපි අපේ හිතට එන සියලුම අරමුණු පිළිබඳව දෙපැත්තක් තියෙනවා. මොකද්ද දෙපැත්ත? කළ යුතු කරණීය ධර්ම භාවයේ තබ්බංච භාවිතන්, නොකළ යුතු අකරණීය ධර්ම පහතබ්බංච පහින. දැන් ඔය මහත්යට මොකක් හරි වැඩක් කරගෙන යනකොට ලාභයක් ලැබෙන දෙයක් දැක්කා. ඈ ලාභයක් එකපාරට ඇහෙන් දැක්කා, එක්ක කනින් ඇහුවා, යම් ලාභයක් ලැබෙන දෙයක් පිළිබඳව අවස්ථාවක් පිළිබඳ. දැන් මේ ලාභය අපි එකපාරට ලැබුවොත් මේ ලාභය නිසා අපි ණය වෙනවනම් මේ ලාභය හේතු කොටගෙන අපිට උරුම වෙන ඵලය හොඳද නරකද කියලා බැලීම මොකද්ද? ද්වතා අනුස්සතිය, ද්වතාවේ දෙපැත්ත බැලීම. එතකොට අර මං ඉස්සෙල්ලා කිව්ව පරමාණු බෝම්බය හැදුව මිනිහා මොකද්ද ලාභය? යුද්ධ දිනීම. මොකද කළේ? මිනිස්සු මරන්න ආයුධයක් හැදුවා, පරමාණු බෝම්බ. හැබැයි ඒකේ ආදීනව අනුසන්ත ඵල විපාක කාට දෙන්නේ? ඒ පුද්ගලයාට. දැන් අද පරමාණු බෝම්බයක් හැදුවත් කවුරු හරි හැදුවොත් ඒ පරමාණු බෝම්බෙන් යම් කිසි මිනිහෙක් මැරුවොත් ඒ ප්‍රාණඝාතයෙන් කොටසක් අර පරමාණු බෝම්බය හැදුව මිනිහට යනවද නැද්ද? යනවා. ඒක හේතුව. එතකොට දැන් තමන් කරන මේ වැඩේ අද වර්තමාන මොහොතේ කළාට මේකේ මේ වර්තමාන මොහොත විතරක් නෙමේ පවතු හොඳ නරක දෙකම. තව ඉදිරියටත් තමන් මිය පරලෝ ගියත් මේක ක්‍රියාත්මක. අපි හිතමු මේකේ අනිත් පැත්ත හොඳ දෙයක්. යම් කිසි මිනිහෙක් මේ පිපාසයට වතුර බොන්න හොඳ තැනක හොඳ උල්පතක් හම්බ වෙලා හොඳ ළිඳක් හැදුවා. හොඳ ළිඳක් හැදුවා කාටත් වතුර බොන්න පිපාසයට. ඔය ළිඳ අවුරුදු 100ක් 200ක් පාවිච්චි වෙයි. හැබැයි අර මිනිහා මැරිලා ගියා. අර ළිඳ හැදුව පින්වතා මැරිලා ගියා. හැබැයි ඒ ළිඳෙන් වතුර බොනවා නම් යම් කිසි මිනිහෙක් තව අවුරුදු 100කට පස්සේ ඒ පින අර ළිඳ හැදුව නිර්මාණය කළ පුද්ගලයාට අයිති වෙනවද නැද්ද? දැන් ඒ වගේමයි යම් කිසි තැනක් අපි දැන් මේ වගේ පූජනීය ස්ථානයක් හෝ යම් කිසි යහපත් වැඩකට ගන්න දෙයක් තැනක් හැදුවා. ඒ හැදුව තැන ඇවිල්ලා ඒ සෙවනේ බණ අහලා යම් ධර්ම මාර්ගයකට ගියා නම් ඒ පුද්ගලයා අර ඒ ධර්ම ආයතනයේ හැදුව පුද්ගලයාට ඒකේ පිනක් අයිති වෙනවා. මේ වගේ දැන් මේ අපි වර්තමාන මොහොතේ කරන දේ කියන දේ හිතන දේ නරක නම් ඒකේ ඵල විපාක ඉදිරියටත් ඒ නිර්මාණය කළ පුද්ගලයා නරක චේතනාවකින් කළා නම් ඒ පුද්ගලයාට අපාය යන්නට අතරමං වෙන්නට මම්මුලා වෙන්නට මේක දෙපැත්ත. ඒ වගේම හොඳ නම් ඒක ඒ පුද්ගලයාට යහපතක් වෙනවා. ඉතින් මේක තේරුම් නොගැනීම තමයි ද්වතානුස්සතිය නැතිකම, ද්වතාවය නොදන්නාකම, දුයිදේනම් වදාමි කියන ධර්මතාවය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ද්වතානුස්සතිය, දුයිදේනම් වදාමි සියලුම දේවල් නැති කළා. කවුද? පරිවර්තකයෝ. පරිවර්තකයෝ මොකද්ද කළේ? ද්වතානුස්සතිය, දේවතානුස්සතිය කළා කොම්බුවක් දැම්. අර උපනිෂද් ධර්මයේ දේවාගම්වල බලපෑම නිසා. ඒක නිසා දැන් මේ ද්වතානුස්සතිය කියන එක දැන් ඔය ත්‍රිපිටකයේ පරිවර්තනය කරද්දී මේ චාතුම්මහරාජිකය පරිනිම්මිත නිමාන රති අර මේ තව දිව්‍ය ලෝක හයක් තියෙනවනේ. ඔය හය නමම දාලා තියෙනවා ත්‍රිපිටකේ. හා මේ හය නමම නම හය දැන් මට ඔය කියනේම මේ ගති හයක් තියෙන්නේ. මොකද්ද ඔය? අපි මේ පෙන්වන්නේ මොකද්ද? ගති හය. මේක හරියට තේරුම් නොගත්ත මිනිස්සු ඔය ගති වලට ඇලෙනවා. ඔය ගති තේරුම් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ දේවානුස්සතිය දැන් මට හරියන්නේ නැහැ. මේක ද්වතා අනුස්සතිය. මේක දේවානුස්සතිය නෙමෙයි. පස්සේ දේවානුස්සතිය කියලා වචනිකුත් හදාගෙන මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු බකපඬිතුයෝ ද්වතානුස්සතිය විකෘති කළා, දේවතානුස්සතිය දැම්මා. ඒ වගේම දැන් ওই දහම් පාසල්වල ඉස්කෝලවල මේ හැම කෙනෙක්මත් ඉගෙන ගන්න ඇති දේව ධර්මයේ කියලා එකක්. මොකද්ද මේ? මේක දේව ධර්මය නෙවෙයි, දෙවියන්ගේ ධර්මයක්. කොහෙද අපිට තියෙන්නේ? කවුද දන්නේ? කවුද අහලා තියෙන්නේ? කොහෙද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? දෙවියන්ගේ ධර්මය. මේක තියෙන්නේ මොකද්ද? ලෝකපාලක ද්ව ධර්මය. මොකද්ද ලෝකපාලක ද්ව ධර්මය? ලැජ්ජා බය. කාටද? කවුද ලැජ්ජා වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ? මිනිස්සු, දෙවියෝ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ එක වචනයක් විකෘති කළ නිසා මේ ද්ව කියන වචනෙට කොම්බුවක් එකතු කළා, දේව කළා. ඒක නිසා කරපු විකාර විනාශය අර සංදේශනාව, බුද්ධ දේශනාව ඔන්නෝක තමයි සංඝ ભેදේ, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට එක වචනකින් කොම්බුවකින් දැන් මජ්ක්‍ධිමා පටිපදා කියන එක අර සුද්ධා ජෝර්ජ් ටර්නර් අර හාමුදුරුවන්ගේ උපදෙස් සහිතව මිඩල් පාත් කළා. මජ්ක්‍ධිමා පටිපදා වචන තුනක්. මජ්ක්‍ධි කියන්නේ මත්වීම. මජ්ක්‍ධි කියන්නේ මත්වීම. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා. නමුත් මේක මිඩල් පාත් කළා. ඉතින් අද මේ ලංකාවේ උගත් පඬිත වියත් සියලුම හාමුදුරුවරු සලකා බලන්න ඕන එහෙම මැදුම් පිළිවෙතක් තියෙනවද ඈ එහෙම එකක් නැහැ මැද අතරමං වෙන දෙයක් තියෙන මැද කකා අතරමං වීම නිවන නෙමෙයි නිවන නම් මේ මත් වීමෙන් මිදී නිදහස් වීම මත විග්‍රහ කරලා තියෙනවා පටිච්චසමුප්පාද විග්‍රහයත් විභංග ප්‍රකරණේ මත් 21ක් විග්‍රහ කරලා තියෙනවා රාගයෙන් මත් වෙනවා ද්වේෂයෙන් මත් වෙනවා මෝහයෙන් මත් වෙනවා මානයෙන් මත් වෙනවා කුලයෙන් මත් වෙනවා බලයෙන් මත් වෙනවා නිලයෙන් මත් වෙනවා යොබ්බන මත නිරෝගී මත මෙහෙම මත් 21ක් තියෙනවා කවුද මත් වෙන්නේ පෘථග්ජන පුද්ගලයෝ මත් වීම නිසා තමයි මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් බැමි තුනම සකස් වෙන්නේ ඒකෙන් මිදී නිදහස් වීම එක වචනකින් විග්‍රහ කළා බුද්ධ දේශනාවේ මජ්ක්‍ධිමා පටිපදා මේ මජ්ක්‍ධිමා පටිපදා කියන විග්‍රහය විග්‍රහ කරන්න බුදුහාමුදුරුවෝ විශේෂ සූත්‍ර දේශනාවක් කරලා තියෙනවා මොකද සූත්‍ර දේශනාව ත්‍රිපිටකයේ තියෙන පළවෙනිම සූත්‍රයේ මූල පරියාය සූත්‍රය මේක තියෙන්නේ මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති ති පරිවට්ටේ එතකොට මඤ්ඤති කියන්නේ මොකද්ද මමත්වය මම කියන හැඟීම මගේ කියන හැඟීම මමත්වය අස්මිමානය තම්මතාවය මමත්වය මේ සියලුම දේවල් තමයි ඒ විග්‍රහ කරන්නේ මා මඤ්ඤති කියන්නේ අයි මා තියෙනවා එතන මිදි නිදහස් වෙන්න ඕනේ මඤ්ඤණාවේ න මඤ්ඤති කිව්වේ මේ මඤ්ඤණාව අර උපේක්ෂිතින් සහ මුලින්ම හිතෙන් යලි නූපදින ආකාරයට වෙනස් වීම බුද්ධ භවයට පත් වීම කියලා මූල පරියාය සූත්‍රයේ ඊටාම පැහැදිලිව සරලව විග්‍රහ කරලා තියෙනවා හැබැයි අද මේ බුද්ධාගමේ ඉන්න පඬිත අයට වගේම එදත් මේ බුදුහාමුදුරුවෝ මේ මූල පරියාය සූත්‍රයේ දේශනා කරනකොට ඒ භික්ෂූන්ට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ත්‍රිපිටකයේ තියෙන පළවෙනි සූත්‍ර දේශනාව මජ්ක්‍ධිමාගම ධර්මවල එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ අන්තිමට තියෙන්නේ මොකද්ද? ඒ භික්ෂූන් න අභිනන්දුන්ති කියලා. ඒ භික්ෂුන්ට ඒ අයට මේක තේරුම් ගන්න බැරි වුණා. අද තේරුම් ගන්න බෑ. නමුත් මේක තියෙන්නේ මේ මූල පරියාය. බුද්ධ දේශනාවේ ඉදිරිපත් කළ මුළු පරියාය කියන්නේ මුළු පූර්ණ වශයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම විග්‍රහ කරලා තියෙනවා මූල පරියාය සූත්‍රයේ. ඒ මා මජ්ක්‍ධිමා පටිපදා වෙන මොකක්වත් නෙමෙයි. මා පටිපදා. මා මඤ්ඤති. මඤ්ඤණාවෙන් වෙනස් මිදී නිදහස් වීම. තියෙනවා දේවතා සංයුත්තේ දේවතා සංයුත්තේ කරගෙන මොකද්ද හුඟක් වෙනස් ඒ මහත්තයාගේ ප්‍රශ්නේ කාටත් මං ඇහෙන්න කියන්නම් සක්කාය දිට්ඨිය සහ අස්මිමානය එකක්ද දෙකක්ද කියලා අහන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එහෙම නැත්නම් මේ අපි මේ බඹයක් පමණ වූ රූපේ පඤ්චස්කන්ධ රූපය පිළිබඳව අපේ ඇති වැරදි දැක්ම ස්වකය මම කියලා දැනීම දැකීම තේරුම් ගැනීම මේ රූපය මමයි රූපය මගේ රූපෙන්තර මමික් නැ මේ වේදනාව මම මගේ මගෙන් වේදනාවෙන්තර මමික් නැ සංකාර මම සංඥා මම මේ විදියට විඥානෙ මම මේ ආකාරයට තේරුම් ගැනීම තමයි දැකීම තමයි ස්වකය පිළිබඳව වැරදි දැක්ම තමයි සක්කාය දිට්ඨිය ස්වකය පිළිබඳ වැරදි දැක්ම තමයි සක්කාය දිට්ඨිය අස්මිමානය කියන්නේ එහෙම එකක් නෙමෙයි මේ මම ආයනය මමත්වය අත්ත බව එහෙම නැත්නම් අස්මිමානය මේ මැනීම වැරදි බව මේ ලෝකේ අපි මනින හැටි වැරදි බව තේරුම් ගැනීම ඒක සෝතාපට්ටි ඵලයේදී ඉවත් වෙන එකක් නෙමෙයි. සක්කාය දිට්ඨිය ඉවත් වෙන්නේ සෝතාපට්ටි ඵලයේදී, අනාගාමි ඵලයේදීවත් ඔය කියන අස්මිමානයේ ඉවත් වෙන්නේ නැහැ. අස්මිමානී ඉවත් වෙන්නේ කොයි වෙලාවේද? අරහත් ඵලයටම පත්විය යුතුයි. එතෙන්දි තමන්න මෝ කියන මානය සහ මුලින්ම හිතෙන් නැති වෙන්නේ. එතකොට අස්මිමානය තියනකම් අර මාන උද්දච්ච අවිද්‍යා රූප රාග අරූප රාග තියෙනවා. ඉතින් ඒක නිසා අස්මිමානය කියන්නේ අරහත් ඵලයේදී පිරිසිදු වීමක්, සක්කාය දිට්ඨිය කියන්නේ දැක්ම පමණක් පිරිසිදු කරගන්න. මෙතෙක් දැක්ක සාරයි කියලා දැක්ක දේ අසාර බව නිස්සාර බව තේරුම් ගැනීම සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුනෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අසාර වූ නිස්සාර වූ නොවටිනා කුණු කෙලෙස් කිලුටු ගති වැරදි ගති ඉවත් කිරීම කරන්නේ සෝතාපට්ටි මාර්ගයෙන්, සකදාගාමි මාර්ගයෙන්, අනාගාමි මාර්ගයෙන් සහ අරහත් මාර්ගයෙන්. අරහත් ඵලයටපත් උනාමයි න මෝ කියන තත්වය පූර්ණ වෙලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන තත්වයටපත් වෙන්නේ. ඔව්, ඒක සංසාර පුරුද්දක් හැටියට. දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නේ, දැන් අසීත තවුසා බුදුහාමුදුරුව බෝසත් කාලේ ඉපදිලා ඒ අභිඥා ලැබලා ඔය කියන නේව සංඥා නා සංඥා කියන තත්වයට පත් වෙලා හිටිය පුද්ගලයෙක්. අසීත තවුසා බුදුහාමුදුරුව බෝසත් කාලෙම බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ මැරුණා. මැරිලා ඔය කියන නේව සංඥා නා සංඥා තලයේ අදත් ඉන්නවා. තව කාලයක් ගිහිල්ලා තව බුදුවරු 7 දෙනෙක් බුද්ධත්වයට පත් වුණ බුද්ධ කල්ප 7කට පස්සේ ආයශරයක් එයි කොහාට හරි. මේ මිනිස් ලෝකෙට එන්නත් පුළුවන්, සතර අපායට එන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්, ඒක කියන්න බෑ. බැරි වෙලාවත් මිනිහෙක් හැටියට නැවත ඉපදුනොත් එයාගේ සංසාර පුරුද්ද තියෙන්නේ මොකද්ද? සුවය තියෙන්නේ මොකද්ද? ඔය කියන අරූපී අනාර්ය ධ්‍යාන ලැබලා. දැන් අද වුණත් අපිට පේනවා බොහෝ මිනිස්සු, බොහෝ කර්මස්ථාන ආචාර්යවරු, බොහෝ භාවනාකාරයෝ මේ අරූපී අනාර්ය ධ්‍යාන වලට බොහොම කැමති, බොහොම ඇලෙනවා, බොහොම සුවයක් විඳිනවා. ඒක නැවත ප්‍රගුණ කළා, පුරුද්දක් හැටියට පුරුදු කරගෙන නැවතත් යනවා අර නේව සංඥා නා සංඥා එතන යගේ ගෙදරවල්. හැබැයි කොයි වෙලාවෙ හෝ අපාය වැටුනොත් ආයෙන්න බැරි වෙනවා. අපාය වැටෙන්නත් දින තියෙනවා, යන්න හොඳටම පුළුවන්. බුදුහාමුදුරුව පැහැදිලිව උදාහරණ සහිතව අර ඊරියගේ කතාව, කිකිලියගේ කතාවේ විග්‍රහ කළා. විග්‍රහ කළා තියෙනව නේද? ඊරියෙක් දැකලා hina පහල කළා, කිව්වා මේ පුද්ගලයා අර අවගෙන අරූපී නේව සංඥා නා සංඥා තලයේ තියෙනලයි මේ ඇහිලා තියෙන්නේ. දැන් ඊරි කියන්නේ සතර අපාය. ඔයගේ සූත්‍ර ධර්ම එක නෙමෙයි, දෙක නෙමෙයි, බොහෝ තියෙනවා. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවත් යනකොට නොය සිනා පාල කරලා කිව්වා මේ ගෙරි රැල චක්‍රවර්ති රජවරුත් වෙලා තියෙනවා, ධ්‍යාන ලාභින් වෙලා තියෙනවා. ඒ වුණත් දැන් අද සතර අපාය. ඒ නිසා අපිට කියන්න බෑ මහා බ්‍රහ්මයා වුණත් ඔය කියන නේව සංඥා නා සංඥා තලයට ගියපු බ්‍රහ්මයෙක් වුණත්, වෙනත් මොන ආකාරයේ බ්‍රහ්මයෙක් වුණත් කවදා හරි නිවන් දැක්කේ නැත්නම් අඩුමාසෙන් සෝතාපට්ටි ඵලයටවත්පත් උනේ නැත්නම් සතර අපායෙන් මිදී නිදහස්ව නැහැ. කොයි වෙලාවෙ හෝ වරදක් වෙලා සතර අපායට යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා සතර අපායෙන් මිදී චතුහ පායේ හිපහිච්ච මුත්තෝ. මුත්තෝ කියන්නේ මිදී නිදහස් වෙනවා. කොහොමද? එකම ක්‍රමය මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතාන්ත සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කළා සෝතාපට්ටි ඵලයට පත් වුණොත් පමණයි කෙනෙකුට සහතිකයක් වෙන්නට පුළුවන්. නැවත කිසිම ආකාරයක, කිසිම දවසක, කිසිම විදිහකින් සතර අපාගත වෙන්නේ නැහැ. අනික් ඕනම බෝසත් කෙනෙක් වුණත් බ්‍රාහ්මේකුණත් දෙවියෙක්ුණත් රජෙක්ුණත් චක්‍රවර්ති රජුණත් සතර අපායෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන සතර අපාගත වෙන්න පුළුවන් ඕනම වෙලාවක මගඵල නොලැබූ සෝතාපට්ටි ඵලයට පත් නොවූ කෙනෙකුට. ඒකෙ මිදී නිදහස් වෙන්න තමන්ට පුළුවන්. හැබැයි තමන් මේ ධර්මයේ දැනගෙන තේරුම් අරගෙන මේ සෝදාපට්ටි ඵලයට පත් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ අර කරගන්නවා කියන්නේ ඊටාම පහසු ලේසි සරල දෙයක් තමන්ගේ අතේ තියෙන දෙයක්. හැබැයි ඔය කියන අභිඥා ලැබලා ඔය කියන නේම සංඥාන අසංඥා තලයට යනවයි කියන එක හුඟක්ම අමාරු අපහසු දුෂ්කර ක්‍රියා කරලා කරගත යුතු දෙයක්. ඒ නිසා අද මිනිස්සු මේ අමාරු වැඩේ ධ්‍යාන ලබන්න බලනවා මිසක් අභිඥා ලබන්න බලනවා මිසක් මැජික් පෙන්වන්න ඉද්ධි ප්‍රතිහාරි පාන්න අහසින් යන්න බලනවා මිසක මේ කියන බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ සරල මේ සුගම මේ පහසු තමන්ගේ අතේ තියෙන නිවන කවුරුවත් තේරුම් අරගෙන නැහැ. මේ තමන්ගේ හිතේ උපදින රාග දේශ මොහ අයින් කිරීම නිවන වෙන මොකක්වත් නෙමෙයි. නැතුව මේ අනුන්ගේ හිතේ තියෙන රාග දේශ මොහ මේ ලෝකේ තියෙන ගහකොළ මිල මුදල් සත්තු ගැන බැලීම නෙමෙයි. මොකද්ද නිවන කියන්නේ? තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ ඔය රාග බව ද්වේෂ බව මෝහ බව උපත ලැබනවා නම් ඒක අනුපාද වශයෙන් ඔය අනුසය නානුසයති කිරීම අනුසති අනුපස්සනා කිරීම. මෙච්චර පහසු සරල ලේසි දෙයක් තියෙන්නේ නියොන්නේ නැතුව මේම අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේක තේරුම් ගත්තේ නැහැ. මේක පිළිබඳ දැක්ම වැහුවා යටපත් කළා. කවුද වැහුවේ කවුද යටපත් කළේ? ඔය පස්සේ ලියපු අටුවා ටීගා ටිප්පණි කාර්යෝ ඔය ආගම් සංකල්පවලින් වෙන මොකකින්වත් නෙමෙයි. අන්නේ වගේ කුඩු ගහලා හොඳට කුඩු ගහලා හොඳට ආසඤ්ඤ නේව සංඥා නාසඤ්ඤා එකයි කුඩු ගැහිමයි එකයි ගිහිල්ලා ඊට පස්සේ හිරේ ගියා වගේ තමයි. ඉතින් ඒ වගේ එකක් තමයි අද වටින්නේ. ඒ වගේ ඒවා තමයි මිනිසුන්ට ඒ මොහොතේ වටිනවා. ඒක ආමිස සුවය. වැරදිදේ හරි කියලා පෙන්න සාරේ අසාරණෝ වතිනෝ කියලා දැන් දන්නේ නැතුව වුණත් දැන් අපි දැන් නිවන් මග වහන නිවන් මග විකෘති කරපු පොතක් ලියලා ප්‍රකාශ කරලා තව එක්කෙනෙක්ව වැරදි පාරට යොමු කළා නම් ඔය කියන අසඤ්ඤ තලයකට යොමු කළා නම් ඔය කියන වැරදි තැනකට යොමු වුණා නම් මොකද වෙන්නේ? අත්ත්‍යතාපන පරත්ත්‍යතාපන පාපය උරුම වෙනවා. ඉතින් ඒක නිසා වැරදි ධර්මයක් ලියලා කියලා වැරදි ධර්මයක් ප්‍රචාරය කරන්නට යම් කිසි කෙනෙක් අර හේතුඵල ධර්මයට බහගලපා බලන්න ඕන. අර ඒ වෙලාවේ අර පරමාණු බෝම්බේ හදලා ඒ යුද්ධෙන් ජයගත්ත මිනිහා වගේ තමයි මෙතනත් මේ වැරදි ධර්මයක් ලියලා වැරදි ධර්මයක් ප්‍රචාරය කරලා පිම්පිනිස කියලා මුද්‍රණය කරලා බෙදලා දීලා මිනිසුන්ගේ මනස විකෘති කරලා මිනිසුන්ගේ නිවන ප්‍රමාද කරලා මිනිසුන්ගේ නිවනට තියෙන පිරිසිදු ධර්මය සංඝ ભેදයකින් විකෘති කළොත් ඒ පුද්ගලයාට අර පොත පිම්පිනි රාජ්‍ය ගැහුවයි කිව්වට ඒ පුද්ගලයාට අයිති වෙන උරුමවන වැරදි ඵලයේ විපාකය කවුරුකත් දැනගලත් නොදැනගලත් උරුම වෙලා අවසාන. ඒ නිසා මිනිසු බොහෝ මිනිසු නොදැන තමා අපායන්, නොදැන තමා වැරදි කරන්නේ, නොදැන තමා මේ පංචස්කන්ධේ උපාදානය කරන්නේ, නොදැනමයි ඔය අටුවා ටීකා වැරදිසේ ලියලා ඈ ඒක අභිජ්ජාව. ඒක වැරදි මිත්‍යා දෘෂ්ටි අභිජ්ජාව. අනිපාර දැන් ඔය වැරදි දේ ලියනකොට යම් අභිමානයක් එහෙමන මානයක් තියෙනවා ඒ පුද්ගලයා. මානයක් නැතුව නෙමෙයි චේතනාම් භික්කවේ කම්මං අදාමි කිව්වේ, ওই මානිය තමයි චේතනාව. නැත්නම් මොකටද අර වැරදි දෙයක් හරියටියට තමන් දැන මේ දැකලා නැතුව වැරදි ශෛලියන්න කියන්නේ හොඳ නැහැ. දැන් ඒ පුද්ගලයා දැක්කනම් මේක හරි කියලා දැනීම එකක්, දැකීම එකක්. දැක්කනම් මේක තමයි හරියට හරි 100%ක් කියලා අන්න තමන්ගේ දැක්ම අනුව ඒක කියන්න ලියන්න පුළුවන්. ඒක හරි. හැබැයි දැනුමක් නේ අර අර තව කෙනෙක් කියපු එක තමන්ට ගැළපෙන නිසා ඒක දැනුමක්. ඒක දැක්මක් නෙමෙයි. ඒක තමා තුළින් හේතුඵල ධර්මයට විනයට සසඳා බලා දැක්කනම් ඒක හරිනම් ඒක කීම හරි. ඒ නිසා එතන චේතනාව මේ තමන්ගේ දැනුම අනික් අයට ලබා දීම. ඒ දැනුම ලබා දීම නිවනට උපකාර නොවනවා නම්, නිවනෙන් අතරමං වෙනවා නම්, මේ පැවැත්ම තුළ යම් දෙව් මිනිස්සුන් ලබන්නට මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට මේක උපකාර වෙන ආකාරයට කියනවා නම් ඒක වැරදි. එතන නිවන වහන ප්‍රමාද කරනවා තව බාහිර පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා බාහිර කෙනෙකුගේ නිවන වහනවන්ට නම් නහනවනම් තමන්ගේ නිවනත් වැහිනවා, නමගේ නිවනත් ප්‍රමාද වෙනවා. ඒකම තේරුම් ගත යුතුයි.
සෝතාපන්න ඵලයට පත්ව පුද්ගලයෙකුට හෝ දැන් කෙනෙක් මිය යන අවස්ථාවේදී තමන්ගේ හිතට මතුවෙන ඒ විදිහම ප්‍රතිපත්තන්නේ සිද්ධ වෙනවා නම් මේ සෝතාපන්න පුද්ගලයෙකුට අවසාන මිය යන මොහොතේදී සමා කරලද විශාල පාප කර්මයක් ඊට කලින් තිබුණ එකක්
ඒක මතු වෙන්නම බෑ. මතු වෙන්නම බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනමයින් කළා නම් එහෙමම එකක් මතු වෙන්නෙම නෑ. මතු වෙන්නම බෑ. නියත සම්බෝධි පරායනෙම සතර අපායෙන් මිදී නිදහසු කෙනෙක්. ඉතින් ඒක නිසා ඒක ධර්මතාවයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. එහෙම මරණ මොහොතේ දැන් සෝතාපත්ත ඵලයට පත් වෙලා එයා නැවත උපත ලබනවා නම් ඒ උපත ලබන්න පුළුවන් දෙපලක පමණයි. කොහෙද දෙපල? කෝලං කෝල. එක්කෝ මිනිසෙක් එක්කෝ දෙවියෙක්. හැබැයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලෙක් මිය යන මොහොතේ ඊට ඉහළ ඵලයකට පත් වෙලා සුද්ධාවාසයේ ඉපදෙන්න පුළුවන්. එක්කෝ අරහත් ඵලයෙන් නිවන් දකින්නත් පුළුවන්. නමුත් යවත ජාත සෝතාපන්න හැටියට උපදිනවා නම් දෙපලක් පමණයි තියෙන්නේ. කොහෙද? මනුෂ්‍යත්ව පටිලාභේ සහ දේවත්ව පටිලාභේ. ඒ දේවත්ව පටිලාභයත් සම්මාදුත්තික දෙවියෙක් වෙලා. වෙන කොහෙවත් උපත ලබන්න බෑ. උපත ලබන්නේ නැහැ. ඒක ධර්මතාවය. කොහෙද තියෙන්නේ අතර කාලෙක කියලා? කොහෙද තියෙන්නේ අතර කාලයක කියලා? නෑ, තියෙන්නේ බෝසත් කාලේ. දැන් මේ නියත විවරණ ගන්න ඉස්සෙල්ලා සතර අපායේ ඉපදෙන්න ඇති. එහෙම වෙන් කළා කොහෙවත් නෑ. දැන් සිංහෙක් වෙලා, වඳුරෙක් වෙලා, මේ අලියෙක් වෙලා ඉපදුනා කියලා ඒ තියෙන්නේ නියත විවරණ ගන්නට පෙර. නියත විවරණ ගන්නට පස්සේ බව බෝධිසත්ව කියන්නේ මොකෝ? බව උදුරා දමන. එහෙම නැත්නම් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක ධර්ම සම්පූර්ණ කරගන්නා කාලය. එහෙම වුණයි කියලා කිව්වනම් ඒක ඒකත් බුද්ධ දේශනාවේ විකෘති කිරීමක්, හේතුඵල ධර්මයට බහා ගලපාන බැලිම්. හැබැයි බෝසත්තුමා නියත විවරණ ගන්නට පෙර ඔවගේ ඉපදෙන්න ඇති සතර අපායෙත්. ඒක වෙනවා. නමුත් නියත විවරණ ගත්තට පස්සේ එහෙම වෙන්න බෑ. එහෙමනම් බෝධිසත්ව බෝධිකාරක ධර්ම පුරන්න බෑ. ඔව් ඔව්. ඒ වගේ ජාතක තියෙනවා. ඔය ජාතක පස්සේ නොයකුත් මේ යම් යම් කරුණු පෙන්නලා දෙන්නට පෘථග්ජන මිනිසුන් විසින් යම් යම් දේවල් හැදුවා. ඉතින් ඒවා මේ දැන් බොහෝ දේවල් වල සස ජාතකය ඔය වගේ බොහෝ තැන්වල මේ පෙන්නලා දීලා තියෙනවා. තිරිසන් සත්තු හැටියට බෝසත්තුමා ඉපදුනා, ඉපදුනා ඒක ඇත්ත. ඒ කොයි වෙලාවේද? නියත විවරණ ගන්නට පෙර. හැබැයි කොතනකවත් කියලා නැහැ නියත විවරණ ගත්තට පස්සේ හොමුණයි කියලා. එහෙම කියලා නැහැ. දැන් නමුත් අපේ මේ මිනිස්සු ඔක්කොම දහම් පාසල් වල උගන්වන්නේ කොහොමද? මේ බෝසත් කාලේ කියන්නේ මේ නියත විවරණ ගත්ත දවසේ ඉඳන් බුදු වෙන දවස. ඒක වැරදි. ඒක තේරුම් ගන්න ඕන. ඔව් එහෙම ආකල්පයක් තමයි අද දීලා තියෙන්නේ. ඔව් ඔව් එහෙම ආකල්පයක්. ඒවා මේ වැරදි ඉගැන්වීම. අර මහාන පොඩ මොකද්ද? දැන් දැන් මෙහෙමයි. දැන් මේ ප්‍රශ්නේ හුඟක් කාටත් වැදගත්. දැන් අපි යම් වැඩක් කරනකොට යෙදෙනකොට තමන්ගේ හිතයි අනුන්ගේ හිතයි දෙක අතර පටලැවීමක් ගැටීමක් තමයි සියලුම පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන්නේ. නමුත් අපි ඇයි ගැටෙන්නේ යන්නේ? ඇයි අපි පැටලෙන්නේ යන්නේ? ඇයි අපේ හිත පිරිසිදු කරගත්ගෙන මේකෙදි මෙත්තානුසතිය මෛත්‍රිය කරන්න බැරි? ඇයි අසුභානුසතිය වඩන්න බැරි? ඇයි මරණානුසතිය බුද්ධානුසතිය නොවඩන්නේ? මේක නොතේරෙන නිසා. ඉතින් ඒක නිසා මේක කාගේවත් වරදක් නෙමෙයි. මේ අනුන්ගේ අහක යන කුණු, අහක යන සර්පය නයි කරේ දාගෙන කය ගහනවා කණු කණු කියලා. මේක කාගේද වරද? තමන්ගේ. ඒක නිසා තමන්ට දැන් අපි හිතමුකෝ කවුරු හරි මොකක් හරි රැවිල්ලක් ඇරවිල්ලක් ගෙනිලක් ඒ පුද්ගලයාගේ හිත අමාරු වෙලා වෙන්න ඇති. අපි මොකටද ඒකට මේ එකට ඒක කරන්න යන්නේ? අපි ඉවසලා විමසලා සැනසීමක් ගන්න දැනගත්තා නම් ධර්මානුධම්ම පටිපදාවේ දුනා නම් ඔය මොකක්වත් නැහැ. මේ ධර්මය නොදැනීම නිසායි අපි ඔය අනුන් එක්කලා ඔය වගේ ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න, මනින්න, වැරදිසේ අකරණීය ධර්ම කරන්න යන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඔය පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා. මේවා කට ගන්නවට කියලා නෙමෙයි. පහතබ්බා ආසවා පහතබ්බා හතක් තියෙනවා. ඒකෙන් දැන් සංවරේන පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහ, මේ හතරම මේ පහම අපි කල්පනා කරගන්න ඕන. මේවා මේ ඔය කියලා තියෙනව නෙමෙයි. පරිවර්ජන පහතබ්බා කියන්නේ මගහරින්නුණා ඒ වගේ දේවල්. ඒවට අපි මගහරිනවා කියන්නේ ඒ පුද්ගලයාව අපිට අස් කරන්න බෑ. දැන් අපි හිටමුකෝ ඉස්කෝලේක හෝ කාර්යාලයක උගන්වනකොට තව ගුරුවරයෙක් මොකක් හරි කිව්වා එක්ක තව ළමයි. අපිට ඒවා අස් කරන්න ඕනේ නැහැ. පරිවර්ජන පහතබ්බා කියන්නේ අපි යා ඒ කියන දේවල් වලට අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැත්නම් පරිවර්ජන පහතබ්බා. අපි ඒ වෙනුවට කරන්න ඕන දේ කරන්න ඕන. මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අසුභානුසතිය, මෙත්තානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වැඩුවා. හරි. එතකොට මේ මේවට ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න මොකද? ධර්මය නොදැනීම. ධම්මානුධම්ම පටිපදාව තමන් තුල නැතිකම්. චතුරාර්ය සත්‍ය අවබෝධ නැතිකම්. දුක සංකස් කර ගැනීම දුක්ඛේ අඥානං තත්වයේ තියෙන නිසා. දුක්ඛ සමුදය අඥානං. ඒක තේරුම් නොගැනීම. වෙන මොකක්වත් නෙමෙයි. පුළුවන්. පංචක ධර්ම ඒ වේශයෙන්ුත් දෙනවා. විඥානයේ බලනවා මොන ක්‍රමයකින් හරි පුද්ගලයා වංචා කරලා පුද්ගලයාට හොඳ හොඳ යමක් පෙන්නලා මැජික් දර්ශනයක් පෙන්නලා ඒ පැත්තට හරව ගන්න. ඒක විඥාන. ඒක ධර්ම හේතුඵල ධර්මයට බහ ගලපා බැලුවාම, විනයට සසඳා බැලුවාම පේනවා මේ විඥානයේ වංචක ධර්මයක්ද නැද්ද කියලා. ඒක ධර්ම අවබෝධය. ඒක යථාභූත ඥාන දර්ශනය. නෑ විඥානේ එතන ඥානෙ නෙමෙයි ප්‍රඥාව නෙමෙයි එතන විඥානෙ. මේ හැමතැනින්ම කියනවා අහන ප්‍රශ්න. ආ මේ කියන්නේ කොහොමද?
ඈ? දැන් මේ පොත අසුරහනේම
බෙදලා දැන් දුන්නාටම ඔව් ඒක විදෙන්නේ විදියක් නැහැ. නමුත් අපි ඒකට දැන් මේ අහන ප්‍රශ්නයක් අර ප්‍රශ්නේ තව කොටසක් එහෙම අපි පොතක් අච්චු ගහලා දැන් දීලා මිනිසුන් වැරදි පාරට යොමු කරලා තියෙනවා. දැන් ඒකෙන් මිදෙන්න පුළුවන්ද කියලා. අපි දැන් ඒකෙන් මිදෙන්න ක්‍රියාකාරකම් හතරක් කළ යුතුයි තියෙනවා. ප්‍රතිකර්ම ප්‍රතික්‍රියා තියෙනවා. සම්‍යක් ප්‍රයෝග තියෙනවා. නැත්ති නෑ. අපි දැන් එහෙම වැරදි පොතක් වැරදි ක්‍රියාවක් වැරදි දෙයක් නොගැලපෙන දෙයක් කරලා තියෙනවා නම් අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා අතීතයේ. ඒවට අපි අතින් සිද්ධ වූ වරදට සමාව ගන්න ඕන. කායේන වාචා චිත්තේන පමාදේන මායාකතා. කිව්වේ මොකද්ද? මගේ සිතින් කයෙන් වචනෙන් දැන හෝ නොදැන හෝ යම් කිසි කෙනෙකුගේ නිවන ප්‍රමාද කරලා තියෙනවා. නිවනට බාධක වෙන ලෞකිකත්වය තුළ අතරමං කරන ධර්මයක් කියලා ප්‍රකාශ කරලා බෙදලා දීලා තියෙනවා. සමාව ගන්න පුළුවන්. ඒ වගේම අපි කරපු මේ සංසාර ගමනේ අපි යම් කරගත්තු පින්කමක් තියෙනවා නම් ඒ සියලුම පින්කම් මිනිස්ෙක් හැටියට හැම කෙනෙක් තුළම හැම කෙනෙක් ගාම තියෙනවා. සිරිපාද කන්දටත් වඩා උස පින්කන්ද. ඒ සියලුම පින් අර අපි විසින් යම් යම් අයට අවඩක් අසාධාරණයක් හිංගයක් හිංසාවක් වැරදි පාරක් පෙන්වුවා නම් ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ අයට යහපත් පාරකට යොමු කරන්න අපේ පිරිසු චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න. හදයම් පුනාති පුඤ්ඤං කියන අතෙන් පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින්පා. ඒ වගේම අපි ඒ අයටත් යම් හිතේ කහටක් අවඩක් අසාධාරණයක් වුණා නම් අපි ඒ අයටත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පත්‍ර වල මෛත්‍රිය මෙත් සිත වඩන්දු. සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ආකාරයේ මෛත්‍රී වඩන. ඒ වගේම අපි එවන් වැරදි දෙයක් නොදැන මින්මතු කරන්නේ නැහැ. ඒ වගේම යහපත් දේ කරලා ඒ අයට මඟ පෙන්වන්න කටයුතු කරනවා. ඔය හතර ක්‍රියා හතර කරනකොට අර දේවල් වලින් මිදී නිදහස් වෙනවා. ණයෙන් මිදී නිදහස් වෙනවා. මේ ණය ගන්න තුනක් තියෙන දැන් ඔය තව කෙනෙක්ව වැරදි පොතක් කියලා වැරදි ධර්මයක් කියලා වැරදි ධර්ම දේශනාවක් කරලා අතරමං කළොත් මේ සංසාර ගමනේ කොතෙන්දී හරි මුලා කළොත් වැරදි පාරට යොමු කළොත් ණය වෙනවා. ණය ගන්න දිනුකට බැඳිනවා. ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න කොහොමද කරන්න ඕන? ඒ වගේ ණයෙන් දැන් අනික් අය මුදවා නිදහස් කරනවා. ඒක කර හැකියි. ඒකත් වැරදි. ඉතින් දැන් මේක ගත යුත්තේ දැන් Taman දන්නේ නැන්නම්. ඈ Taman දන්නේ නැන්නම් වැරදි. අපි දැන් මේ කිව්වත් එහෙම මෙන්න මේ බේත තමා ඔය ලෙඩේට හොඳ මෙන්න මේ බේත බීල් බලන්න කියලා හරියට බේත නොදැන අත්දැකීමක් නැතුව දෙන එක වැරදි. අත්දැකීමක් තියෙනවා නම් ඒක වැරදි දෙය දෙන්නේ නැහැ. හරි දෙය විතරයි දෙන්නේ. මොකද අර ඈත මහත්මයෙක් ප්‍රශ්නයක් ඇහුවේ ඇහෙන්නේ නැහැ. ඔය මයික් එකක් දාලා තියෙන පොඩ්ඩක් අහන්නකො. ඇහෙන්නේ නැහැ. ඔය තියෙන්නේ මයික් එක
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අකුසල මූල පටිච්චසමුප්පාද සූත්‍රයේ විග්‍රහ වෙනවා.
මොකද්ද
අකුසල මූල පටිච්චසමුප්පාද සූත්‍රයේ? සංකාර පඤ්ඤා විඥාන කියලා එක තැනක කියනවා. ඊට නැවත වතාව විඥාන පඤ්ඤා නාම රූප කියලා කියවෙනවා. එහේ නාම කියන කොටසේ නැවත වතාව වේදනා සංඥා සංකාර විඥාන කියලා නැවත වතාවක් විඥානයක් ගැන කියවෙනවා. මේ විඥාන දෙක අතර ඇති සම්බන්ධය කරුණාවෙන් පහදලා.
විඥාන දෙකක් නැහැ, එකයි තියෙන්නේ. විඥාන කියන්නේ මොකද්ද? අනිදස්සනං විඥානං. විඥාන කියන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරවන වේගයක් ශක්තියක් උත්පාදනය කරන විවිධත්වයට විෂමත්වයට විකෘති තත්වයට පත් කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ශක්තියක් තියෙනවා නම් පැවැත්ම පවත්වාගෙන යන ශක්තියක් නම් ඒක විඥානය. ඉතින් ඒක නිසා විඥානය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද මේ ජීවිත පැවැත්ම? යායන් තණ්හා පෝනෝ භවික තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනි. මෙන්න මේක තමයි විඥානය. මේක ඒක නිසා මේ පැවැත්ම පවත්වාගෙන යන්න හොඳින් හෝ නරකින් හෝ යහපත් හෝ අයහපත් හෝ දෙව්ලොවේ හෝ අපායේ හෝ බ්‍රහ්මතලයේ හෝ තිරිසන් ලෝකේ හෝ කොහේ හෝ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නේ විඥානය. විඥානය නම් තම තමන්ගේ හිතේ උපත ලබන මේ පැවැත්ම සමුදේ බිහි කරන සම්බන්ධතාවයක් උපදවන සම්බන්ධතාවයක් බිහි කරවන සංසාරයි කියලා තමන් හිතන වැරදි දැක්මක් නිසා ඇති වූ ශක්තිය බලය. ඒ නිසා මේක තමන්ටයි තමන්ගේ තුලයි උත්පාදනය වෙන්නේ. ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕන. බාහිර ලෝකේ සමුදේ උපදින්නේ නැහැ. ඒ උපදුනාට තමන්ට ඒව බලපාන්නේ නැහැ. බාහිර ලෝකේ උපදින ඒවා ඒ පුද්ගලයා උපද්දවාගත්ත පුද්ගලයා සම්බන්ධතාවයක් උපදවාගත්ත පුද්ගලයන්ට බලපානවා. ඒක නිසා විඥාන ශක්තිය කියන එක දෙකක් නෑ. හැබැයි උපදින මුල් තියෙනවා හරක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. වෙන මොකක්වත් විඥානවල විඥාන ප්‍රභවය වෙන චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. සෝතංජ පටිච්ච සද්දං උප්පජ්ජති සෝත විඥාන. ගානංජ පටිච්ච ගන්ධං උප්පජ්ජති ගාන විඥානං. ජීවා පටිච්ච රස උප්පජ්ජති ජීවා විඥානං. කායං පටිච්ච පොට්ටබ්බ උප්පජ්ජති කාය විඥානං. මනාච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥානං. ඒක මිසක් මේ විඥානය කියන එක කොහේ කොතන කොයි ආකාරයෙන් මූලික නිදාන වෙලා ප්‍රත්‍ය වෙලා ඉපදුනත් විඥානයේ පැවැත්ම දිගින් දිගටම මේ සංසාර ගමන පවත්වාගෙන යන්නට උපකාර වන හේතු වන බල පාන බලවේගය. ඒක දකින්න උදාහරණයකින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි විඥානං අනිදස්සන. ඒ වගේම තව ඒකතරන් දුරන් ගමන් මේ තව හුඟක් තියෙන විඥානේ විග්‍රහ කළ නොයෙකුත් සූත්‍රවල. නාම රූප කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒකත් විග්‍රහ කළා කියලා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් මේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි නාම රූපයි දෙක. නාම රූප කියන එකේ හොඳටත් තියෙනවා බුදුහාමුදුරන්ට නාම රූප තියෙනවා පෘථග්ජන පුද්ගලයාගේත් නාම රූප තියෙනවා. හැබැයි ඔතන විඥාන තියෙනවද? තියෙනවද? නැහැ. දැන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔය හොඳ ආකාරයට තියෙන බුදුහාමුදුරන්ට. නරක ආකාරයට තියෙන පෘථග්ජන පුද්ගලයා. ඉතින් ඒක නිසා මේ නාම රූප තියෙන පටිච්චසමුප්පාද ධර්මයේ අවිද්‍යාවිනු කුසල මූලෙ. ඒක කුසල මූල පටිච්චසමුප්පාද ධර්මෙත් ওই නාම රූප තියෙනවා. හැබැයි පංචස්කන්ධේ උපාදානය කරගන්න සම්පස්ස නෙමේ පස්ස තියෙනවා. වේදනා තියෙනවා හැබැයි තණ්හාවක් නෑ. උපාදානයක් නෑ. තියෙන්නේ පසාදු අදිමුක්කු. භව තියෙනවා සම්භවන් නෑ. බුද්ධ භව තියෙනවා. තියෙන නිසා නාම රූප ක්‍රියාකාරීත්වය තියෙන නිසා දැන් ආනපාන කියන්නේ දැන් බුදුහාමුදුරුව ඇහෙන් බලනවා කනෙන් අහනවා නාසයෙන් ගඳ සුවඳ ගන්නවා දිවෙන් රස ගන්නවා මේ පංචස්කන්ධය පරිහරණය කරනවා. මේ පරිහරණය කරනකොට හොඳ ඒවා භාවිතා කළ යුතු දේ භාවිතා කිරීම ආන බැහැර කළ යුතු දේ බැහැර කිරීම පාන වෙන මොකක්වත් නෙමෙයි. එතකොට කවුරුත් බුදුහාමුදුරුවොත් ඇහැ කන නාසය දිවකය කියන මේ මන කියන මේවා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී නරක දේවල් කෙලෙස් සහිත දේවල් කුණු කිලුට දේවල් අර සමුදය අනුසය උපදවා ගන්න නැත්නම් ඒක කරනවා ඒක ආනුචය වෙන්නේ නැහැ ඒක ආන ඒ වගේම අර රාග දේශ මොහ උපදින දේවල් අනුසය උපදින දේවල් බැහැර කරනවා ඒක පාන ඉතින් ඒක නිසා ඇහැ කනනාසය දිවකය මන පාවිච්චි කරනකම් බුදුහාමුදුරුවොත් ආන පාන කරන්න ඕන බුද්ධත්වයට පත් උනාට පස්සෙත් හැබැයි හුස්ම ගැනීම පිට කිරීමත් කරන්න ඕන ඉතින් ඒකින් දනවා මේක පටලවා ගත්තේ මේක පටලවා ගත්තේ ඒක නිසා විඥාන උපදින්න ඕන.
අර සිද්දසී වර්තන අපේ හම්බුනේ දැන් බුදුරජාණන් වහන්සේට රාජ්‍යතුන් වහන්සේලා ආනපාන කරන්නේ පහද වදිම ප්‍රෝග්‍රෑම් නොවෙනස් වෙන පස්සේ. ඔව්. ආනපාන කරන්නේ
ඇලීම ගැටීම ඔව් ඇතු. ඒකයි වැඩි. එතන හරි. මොකද්ද? නෑ. නෑ. දැන් කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ දැන් ඔන්න ඔතනත් විඥානය තේරුම් ගන්නවා. විඥානය කියන්නේ තමන්ගේ පැවැත්ම මතු පැවැත්ම හෝ වර්තමාන පැවැත්ම හෝ පවත්වාගෙන යන්නට උපකාර වන ශක්තිය. ඒ ශක්තිය කවුද නිපදෙව්වේ? කාටද බලපාන්නේ? ඵල විපාක දෙන්නේ තමන්ට. ඒ ශක්තිය නැත්නම් උපදිනවද? නෑ. අනුපාදු නිබ්බාන. දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාන. අනුපාදෝ අපවත්තං. අපවත්ත අනිමිත්තං. අනිමිත්ත අපපටිසන්ධි. අපපටිසන්ධි අනායුහණං. අනායුහණං අපපටි අනුපපත්ති. අනුපපත්ති අනිබ්බිති අජාති අරූප අමර අශෝක නිබ්බාන. පස්ත වුණා සම්පස්සනේ බෑ. තින්නන් සංගති පස්සෝ නෑ සම්පස්සෝ නෑ පස්ස වුණා. පස්ස වුණාට දැන් පස්ස කියන වේදනාවෙන් උපේක්ෂිතක් ඇති කරගත්තා. ඒක නිසා ඊට එහා යන්නේ නෑ. ඒ නිසා අර පසාදෝ අදිමොක්කෝ පස්ස කියන එකයි සම්පස්ස කියන එකයි දෙකක්. දැන් පස්ස කියන එක නැතුව දැන් ඇහෙන රූපයක් ස්පර්ශ කළාම ඇලෙනවා නම් සම්පස්ස, ගැටෙනවා නම් සම්පස්ස, මුලා වෙනවා නම් සම්පස්ස, ඇලෙන්නත් නම් ගැටෙන්නත් නම් මුලා වෙන්නත් නම් උපේක්ෂාසිතින් බලනවා නම් ඒ රූපය ඒක පස්ස. එතෙන්දි වේදනාවක් ප්‍රිය වේදනාවක් නෑ 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 නෑ. බුදුහාමුදුරන්ට ඇති වෙන්නෙම නෑ. රහතුන් වහන්සේට ඇති වෙන්නෙම නෑ. හැබැයි බලනවා, දකින්නවා, අහනවා, මේ ඔක්කොම තියෙනවා. සංගති තුන නෑ එච්චර. සංගති පස්ස වෙන්නේ පෘථග්ජන පුද්ගලයා නිතරම මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ තින්නන් සංගති පස්සෝ නිසා. නමුත් බුදුහාමුදුරුවෝ අනුපාදෝ තින්නන් සංගති පස්ස වෙන්නේ නෑ. පස්ස තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ඇහැ තිබිලා රූපේ දැක්කද? අන්න ඒකයි පස්ස. එච්චරයි. කන තිබිලා ඇහුවද? ඒකයි පස්ස. වෙන මොකක්වත් නැහැ. ඈ දැන් අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයේ පස්ස කිව්වේ සම්පස්ස. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයේ වේදනා කිව්වේ ප්‍රිය වේදනාව, අප්‍රිය වේදනාව හෝ අදුක්කම අසුක වේදනා. කුසල මූල පටිච්ච සමුප්පාදයේ පස්ස කිව්වේ ස්පර්ශයක් තියෙනවා ඇහෙන් දැක්කා. හැබැයි සම්පස්ස උනේ නැහැ. ප්‍රිය දෙයට ඇලුනේත් නැහැ, අප්‍රිය දෙයට ගැටුනේත් නැහැ, ප්‍රිය අප්‍රිය අතර මුලා උනේත් නැහැ. උපේක්ෂිතින් ඊවසුවා විමසුවා. ඒ අනුව තණ්හාවක් ඇති උනේ නැහැ, පසාදයක් ඇති වෙන්නේ. පසාදේ නිසා අදිමොක්ක, අදිමොක්ක නිසා බුද්ධ භව, බුද්ධ ජාති තත්ත්වයට පත් වෙනවා. දැන් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුටත් ක්‍රියාසිත පවත්වන්න පුළුවන්. නැත්නම් නිවන් දකින්න බෑ. හැබැයි ක්‍රියාසිත පවත්වන බව ඒ පුද්ගලයා තේරුම් ගන්නේ නැහැ. ආවර්ජන වසිතාව නැති නිසා. ඒ පුද්ගලයා දන්නේ නැහැ සංකාරසිතයි ක්‍රියාසිතයි අව්‍යාකතසිතයි වෙනස. දැන් අපි මේ බණ අහලා සුතමේ ඥානෙ ලබා ගන්නෙ මොකටද? අපිට වෙන් කළා දැන හඳුනා ගන්න තියෙන්න ඕන මේ සංකාර සහ සංඥාවල වෙනස. ඒ වගේම අපි ඇහෙන් දැක්ක රූපේට ඇලීම ගැටීම මුලාව සංකාරයක්. ඒක පැවැත්ම පවත්වාගෙන යන විඥාන ශක්තියක් උපදින දෙයක්. ඒ වගේම ක්‍රියාසිත කියන එක මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් දෙයක් නිවැරදි දෙයක් මිදෙන දෙයක් යහපත් දෙයක් කරන්නට කියන්නට උපදේශයක් මඟ පෙන්වීමක් කිරීම. අව්‍යාගත සිත් කියන්නේ මේ දෙකටම අදාළ නොවන ඒකට හේතු අටපලයක් නැති දෙය. ඒක තේරුම් ගත්තට පස්සේ අපි සබ්බේ සංඛාරා අනිච්චාති බව තේරුම් ගන්න ඕනේ. සබ්බේ සංඛාරා දුක්ඛාති බව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒ සංඛාර සිත් අත්තර දාලා සං අත්තර දාලා ක්‍රියාසිත පමනක් කරන්න කියන්න හිතන්න පුරුදු වෙන්න දැනගන්න අවබෝධය ලබන්න. මේ සඳහා ධර්මඥානයක් අත්‍යවශ්‍යමයි. ඒකනි සුතමේ ඥානෙ කියන්නේ සුතා දතා විචතා පරිචිතා මනසිකරෝත. ඔය අනුක්කම අනුපූරක පිළිවෙත අහලා දැනගන්න ඕන, අනුගමනය කරන්න ඕනේ. නැත්නම් මේක මේ මාර්ගේ යන්න අමාරුයි. කොහෙද කිව්වේ? ඔව්, චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක. චේතනාව කියන්නේ මොකද්ද? හොඳ හරි නරක හරි දෙයක් කිරීම. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ඔයා හොඳයි කියලා හිතන දෙයක් නිසා තව කෙනෙක් අතරමං වුණා නම්, එතකොට ඔයාගේ චේතනාව තිබ්බේ අදිමානිය. ඒ කියන්නේ ඔයා හිතුවා මේක තමයි හරිම පාර, මේක තමයි හරි වැඩි. එතකොට ඔයාගේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු. එහෙමනම් ඒ අපිරිසිදු චේතනාව නිසා යම් තව යම් කිසි කෙනෙකුට අවඩක් අසාධාරණයක් වරදක් පාපයක් අතරමං වීමක් මම්මුලා වීමක් වුණා නම් ඒ චේතනාව අපි නොකළ හිටියනම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක හරියටියට ද්වතාවේට ද්වතා ධර්මයට බලපන්න ගලපා බලන්න. ත්‍රිපරිවර්තයට ගලපන්න ඕන. චතුරාර්ය සත්‍යයටත් ගලපන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියේ චේතනාවක් නැතුව කරන දේ නෙමෙයි. දැන් අර කිව්ව පොතක් කියන්නේ චේතනාවක් ඇතුව. මොකද චේතනාව මේක මම හිතන හැටි හරි, මේක විතරයි හරි, මේක මං අනික් අයටත් කියා දෙන්න ඕන. වැරදි දේ හරි දැනගන්නේ නැත්නම් නිකන් ඉන්න තිබුණා. නොදන්නා බව තමයි මේ ඔක්කොම වරදට හේතුව. නමුත් ඔය ධර්මය නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඔය ධර්මය නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඔය ධර්මය ඉගෙන ගත්තා නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දැනගන්න ඕන. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ වැරදියට නේ ඉගෙනගෙන තියෙන්නේ. හරි, ඒකට කාගේද වරද? දැන් වැරදි දේ උගන්වන මිනිහාගේ වරද. ඔයා මොකටද අර අන්දයා හන මිටිකාරයා පස්සේ අර අන්දයාගේ අනික් කෙරවලෙන් අර මිටිය අල්ලගෙන ඔය අන්දයා පස්සේ ගියේ? හරි, ඉතින් දැන්නේ නැතුව ගියත් නැතත් වලේ වැටෙන එක වැටෙනවා. ඉතින් දැන් දැනගත්තට පස්සේ මොකද කරන්න ඕන? හරි, දැන් දැනගත්තට පස්සේ හරි පාරේ යන්න. දැන් අතීතේ කරපු වැරදි දේවල් ඉගෙන ගත්ත වැරදි දේවල් ගැන දැන් විශ්ෝප වෙලා පසුතැවිලා කල්පනා කරලා වැඩක් නැහැ. හරි, දැන් මේක බුදුහාමුදුරුවොත් බෝසත් කාලේ කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනවි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස ඒව කියලා පැහැදිලිව කිව්වා. ඒ තියා දැන් බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වෙනකන් තේරුම් ගත්තේ නැහැ මේ අවුරුදු 6ක් තුල කරේ වැරදි භාවනාවක් කියලා. ඊට පස්සේ අරිත්ත සූත්‍රයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා මගේ කිසිම ශ්‍රාවකයෙකුට මම මේ දේ මේ වැරදියට කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මේක වැරදි දේ කරන්න ඇති. ඒවට දැන් විශ්වෝප වෙලා පසුතැවිලා මම මේ මේවා කළා කියලා හරියෑම නෙමෙයි. අපි දැන් වැරද්ද වැරද්ද බව තේරුම් ගන්න හැම හරි දේ තේරුම් ගත්තාම හරි දේ හරියට Taman තුලින් දැකලා හරි මාර්ගයේ යෑම නිවන මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේක තේරුම් ගත යුතුයි. ඔව් ඒක වෙනස් කරන්න හුඟක්ම අමාරුයි. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කිව්වොත් ඔය කියන මේ මේ වැරදි මාර්ගයේ අත මිනිසු වැරදි පන්සලේ ඉස්කෝලේ ලහම් පාසලේ පාසලේ ඉගෙනගත්ත වැරදි දේවල් පිළිගත්ත මිනිස්සු වැඩි. ඒක නිසා දැන් මේ බුදුන් උපන්දේශය ලිව්වහම කොයිතරම් මිනිස්සු විරුද්ධ වෙන ආවද? ඒක සාධාරණයි. එම නොවුනනම් තමයි මේකේ වරද. ඒක එනවා. ඒක වෙනවා. ඒ කියන්නේ මේක ඇත්ත යටපත් වුණාට පස්සේ බොරුව මතු වුණාට පස්සේ බොරුවම තමයි හැමතැනම යන්නේ. බොරුව රජ කරනවා. ඒ නිසා ඇත්ත මතු වෙන්න ඉඩ දෙන්නෙම නැහැ බොරුව ව්‍යාපාරයක් කරගත්ත මිනිස්සු. බොරුව ව්‍යාපාරයක් පැවැත්මක් ජීවන මාර්ගයක් කරගන්නවා. ඒක ස්වභාව ධර්ම. ඒකෙන් වෙනස් වෙන්න බෑ කාටවත්. නෑ ඉතින් හරි හැටියට තමන් ඒ නියම පාර නිවැරදි දේ දැනගෙන නිවැරදි පාර යන එකයි කරන්න තියෙන්නේ. තමන් ඒවට මේ හොඳ හිතින් යහපත් චේතනාවකින් පිරිසිදු චේතනාවකින් උදව් කළා උපකාර කළා ඒවට කරන්න ඒගොල්ලන්ටත් කියලා දෙන්න පුළුවන්. මේක මෙහෙම කළොත් හොඳයි. මේක මෙහෙම කළොත් නරකයි. එච්චර. ඔව් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර තමයි මේක වරද. දැන් හැබැයි අද මිනිස්සු වටිනවා කියලා කියන්නේම ආගම්වල පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර. ඔව් ඒකමයි කියන්නේ. නමුත් නිවනට බුදුහාමුදුරුවෝ කිව්වා සබ්බේ සංඛාරා අනිච්ඡාති කිව්වේ ඔන්න පුඤ්ඤාභි සංඛාර අභි සංඛාර තුන. එනිසා අභි සංඛාර තුන තමයි මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. ඔය අභි සංඛාර පිළිබඳව තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මානත්තාති කියලා බුදුහාමුදුරුව පැහැදිලි කළේ. තීන මිද්දේ කියන්නේ අඳුර ඇතිවීම. කාමච්ඡන්දයෙන් අන්ධ වෙනවා. පොට්ටපාද වෙනවා. අඳුරටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි වේශයෙන් ව්‍යාපාද වෙනවා. ඒ දෙක එකතු වුණාම මනස අඳුරු වෙනවා. මොට්ට වෙනවා, මුලා වෙනවා. ඒක තීන මිද්දේ තුන්වෙනි අවස්ථාව. එකයි දෙකයි නැත්නම් තුන තුන්වෙනි අවස්ථාව නෑ. පළවෙනි අවස්ථාව මොකද? කාමච්ඡන්දේ පොට්ටපාද වීම. දෙවෙනි අවස්ථාව මොකද? ද්වේෂයෙන් ව්‍යාපාද බවටපත් වීම. වැය වෙන පැත්තට හැරවීම. ඒ නිසා අර අඳුර රාගාඳුර ද්වේෂාඳුර නිසා මෝහාඳුර ඇතිවීම තීන මිද්දේ. ඒ අනුව හතරවෙනි අවස්ථාව වූ උද්දච්ච කුක්කුච්ච තතුන. උච්ච උද්ද උච්ච උද්දච්ච වෙනවා. කුක්කුච්ච වෙනවා. ඒ වගේම පස්වෙනි අවස්ථාව විචිකි ඉච්ච. විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් ඇති වෙනවා. පාපච්ච මරිච්ච අභිච්ච අත්තිච්ච මේ ඉච්ච වර්ධනය වෙනවා. ඉච්ච ඇති වෙනවා පුද්ගලයෙක් තුළ. ඒකයි විඥාන චිත්තේ කිලුටු කැමැත්ත කියන විචිකි ඉච්ච. සිල්වට පරම ආහාරය කොටගෙන යම් දුතාංගයක් වතක් රකින්නවනම් මේකෙන්ම නිවන් දකින්නට පුළුවන් කියලා යම තීරණය කළා යම් වතක් රකින්නවනම් ඒක සීලබ්බත පරම. මොකද වතෙන් රකින්න පුළුවන් කමක් නැහැ. සංවර සංසිඳීම සම්මා තුනම තියෙන්නේ. ඒක තමයි දැන් කිව්වේ විඥාන චිත්තේ කිලුටු කැමැත්ත. හොඳයි එහෙනම් දැන් මේ බුද්ධ පූජාව පිළියෙල කරලා වඩම්මවාගෙන ඉන්න බුද්ධ පූජාව පිළිගන්නන්න 11යි 10යි වෙලාව. උද්නා එතන උද්ද කියන්නේ උදාසූසිත. ඉච්ච කැමැත්ත නිසා උදාසූසිත. උද්දච්ච එක. ඒක උද්ද නෙමෙයි උද්දච්ච. උදාසූසිත. එහෙම නැත්නම් විස්සෝපූසිත, විසිරුණුසිත, කිලුටුසිත, උද්දච්ච. ඔය මානෙන් උද්දච්ච වෙලා, අභිමානෙන් උද්දච්ච වෙලා. අර බව උද්ද කියන එකයි මේ උද්දයි දෙකක්. එකක් නෙමෙයි. ඈ කසින කසින භාවනා කියන්නේ දැන් ප්‍රාණයාම භාවනා ක්‍රම උපදිසත් භාවනාවල මේ වායෝ කසින වාතය, ආපෝ කසින ජලය, පඨවි කසින පස්, අර ඒ වගේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතර අරගෙන එහෙම නැත්නම් වර්ණ සුදු කහ රතු ආදී වර්ණ නීල පීත ලෝහිත ඒ වගේ කසින භාවනා 10ක් තියෙනවා. හතරක් භූත ආපෝ තේජෝ ආයෝ පඨවි, හයක් වර්ණ. ඒ භාවනා 10ට කියනවා කසින දස කසින.